ගෞරවනීය ධම්මකුස ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස් වී සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. පූජ්‍ය ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමදම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා දෙන ලෙසයි. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස, අද මට එක ලිඛිත ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. ඒ ඉදිරිපත් කරන්න අවසරද?
හොඳයි, අපි ඉදිරියට යමු.
ගරු ස්වාමීන් වහන්ස, පර්යංකී ආනාපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම ඉක්මනින්ම නොදැනියයි. සතිය බලවත්ව පවතී. සිතුවිලි, සංඥා, වේදනා, හුස්ම රැලි ආදී දෙස උපේක්ෂා සහගතව බලා සිටින විට නිර්වින්දිත තත්ත්වයකට පත්වේ. නින්දට පත් වූයේ නැති බව සනාථ වන්නේ ඉතාම පිබිදුණු මනසක් අවදිවීමට පසු අත්දකින නිසාය. මෙම කාලය තුළ සිදු කිසිවක් අවදි වූ විට මතකයේ නැත. මෙම අවස්ථාවේ පවතින මනසත් භාවනාවේ මිදුණු පසු ඇති මනසත් දෙකම සමව සලකා සමසිත පවත්වා ගන්නා ලෙස ඔබ වහන්සේකින් අවවාද ලැබුණි. එමෙන්ම මාර්ගයට යොමු වී ඇති බැවින් සෝමනස්ස සහගත සිතකින් විචිකිච්ඡාවෙන් වැළකී විතර්ක ප්‍රපංච නොකළ යුතු අවස්ථාවේ ප්‍රපංච නොකරන ලෙසද ඔබ වහන්සේකින් අවවාද ලැබුණි. මෙම උපදේශවලට අනුගතව භාවනා කර අත්දැකීම් වාර්තා කරන ලෙසද ඔබ වහන්සේ නියම කරන ලදී. අවවාදවලට අනුකූලව භාවනා කරන විට භාවනාව අරඹා සුළු කාලයක් විතර්ක අත්දකිමි. ඉන්පසු විතක්ක රහිත නිර්වින්දිත තත්වයට පත්වී කිසියම් කාලයකට පසු නැවතත් විතක්ක සහිත අවස්ථාවට අවදි වේ. නිර්වින්දන තත්වයේදී විතක්ක ප්‍රපංච සහ සතිය නොදුටු අතර භාවනාවට අවදි වූ විට සතිමත් බව සහ විතක්ක අත්දකින්. නැවතත් වීරිය සහ සතිය යොදා භාවනාව කරන විට නැවතත් නිර්වින්දිත තත්වයට පත්වේ. මෙම චක්‍ර දෙකක් හෝ තුනක් දිනකට සිදුවේ. සමහර දිනවල නිබ්බිදා තත්වයක් භාවනාවේ මිදුණු පසුව අත්දකින්න. ඒ පැය භාගයක් පමණ පවතී. පසුව සාමාන්‍ය තත්වයට පත්වේ. සමහර අවස්ථාවල අවදියෙන් වෙනත් වැඩක යෙදෙන විට දෑස් විවෘතව තිබියදී විතක්ක ප්‍රපංච නැති තත්වයකට පත්වී විනාඩි 3ක පමණ කාලයකට පසු නැවත පියවි තත්වයට පත්වේ. ඔබ වහන්සේගේ උපදෙස් ඉමහත් ගෞරවයෙන් ඉල්ලමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
හොඳයි, එතකොට අපිට මේ හොඳ විස්තරයක් තියෙන වார்த்தාවක් තියෙනවා. ඉතින් ඔය විදිහට ඔය හුරුව පුහුණුව කරනකොට මෙන්න මේ වගේ නොයෙකුත් වෙනස් වෙනස් අත්දැකීම් ලැබෙන්න පුළුවනි. ඉතින් ඒ අත්දැකීම් ගැන එක්තරා විදිහක කාලෙත් එක්ක කරන පරීක්ෂණයක් අපි ළඟ තියෙනවා. මොකක්වත් තීරණයකට එන්නේ නැතුව මේක මෙහෙමයි කියලා අදහසක් ගන්නෙ නැතුව පොඩ්ඩක් බලාගෙන ඉඳියොත් අන්න තව අලුත් අත්දැකීමක් තව ටික වෙලාවකින් මතුවෙලා එනවා. ඒක පිළිබඳව තීරණයක් ගන්නතෝ පොඩ්ඩක් බලාගෙන ඉඳියොත් අන්න ඊටත් වෙනස් විදිහේ වෙනස් අත්දැකීමක් මතුවෙලා එනවා. ඉතින් ඕක දවස පුරාම වෙන වැඩ කටයුත්තක්. නමුත් අපිට මේක ප්‍රමුඛව හොඳට පේන්නේ අන්න වාඩි වෙලා ඉන්න වෙලාවක වගේ, එහෙම නැත්නම් ඇවිදින වෙලාවක වගේ, අර ඒකටම කැප වෙලා ඉන්න වෙලාවක් බැලුවොත් ඒ වෙලාවක තමයි ගොඩක් කාලවට අපිට වගේ දෙයක් අත්දකින්න ලැබෙන්නේ. මෙන්න මේ විදිය අමුතුම අත්දැකීමක් මම ලැබුවා කියලා කියන එක හොඳට පැහැදිලිව පෙනෙන්නේ මේ වගේ අවස්ථාවක. නමුත් අනිත් අවස්ථාවලදීත් සමහර විට ওই වගේ දේවල් එනවා යනවා වෙන්න පුළුවනි. ඒන යන්නේක අපිට අහු වෙන්නේ නැති ගතියක් වගේ වෙන්න පුළුවන් අපි මේ අවස්ථාවලදී ওই එක හඳුන නොගන්න එකට හේතුව. නමුත් කොහොම හරි කමක් නැහැ. මෙන්න මේ විදියට ටික ටික දැන හඳුන ගන්නකොට තේරෙනවා ඔන්න ඔය කියන එක අර විදියට ඇස් ඇරගෙන වුණත් මේ වෙන වැඩක් කරමින් වුණත් සමහර විට ඇවිල්ල යනවා. විට එක මේ දත් මදිමින් ඉන්න වෙලාවක, එහෙම නැත්නම් ආහාර ගනිමින් ඉන්න වෙලාවක අන්න සුළු මොහොතකට ඇවිල්ලා යනවා. ඔර අර මුලදී අඳුනගත්ත දේ, වාඩි වෙලා අඳුනගත්ත දේ, ඒකටම කැප වෙලා අඳුනගත්ත දේ අන්න ටික ටික එදිනදා ජීවිතයටත් ගැලපිලා එනවා. එදිනදා ජීවිතය තුළත් මේ ක්‍රියාකාරී අවස්ථා තුළත් මේක සැඟවිලා තියෙනවා කියලා අඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ අඳුන ගැනීම ටික ටික පරිණත වීමක් තමයි තියෙන්නේ. කාලෙත් එක්ක පරිණතවීමක් තමයි තියෙන්. කාලෙත් එක්ක කරගෙන යනකොට අන ටික ටික මෙන්න මේ කියන දේ අඳුනගන්න අපිට හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේකට කාලෙට ඉඩ දීලා මේ ප්‍රතිපදාව විශ්වාසයෙන් කරගෙන යන්න පුළුවන්ද, ඒ විදිහේ හැකියාවක් අපිට තියෙනවද කියන දේ එක එක්කෙනා විසින් විසඳගත යුතුයි. මොකද මේක ගොඩ දෙනෙට පොඩි කාලයක් කරනකොට මේ ටික අල්ලගන්න පුළුවන්. නමුත් අපි අලුත් දෙයක් හොයාගෙන යනවද නැත්නම් මේ යෙදිලා තියෙන එක ගැන විශ්වාසයෙන්, මේ ලැබිලා තියෙන මොහොත ගැන විශ්වාසයෙන් එක දිගට පුහුණුවක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් අපි ළඟ තියෙනවා. ඔක අඳුනගන්න එක නෙමේ වැඩේ. නමුත් මේකේ දිගට හිත පවත්වන්න පුළුවන්ද, අපේ හිත තුළින් නොයෙකුත් අවස්ථාවල මොන මොනවා හරි අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න, අලුත් දෙයක් කරන්න උනන්දුවක් මතුවලා එනවනේ, ඒ උනන්දු අතරෙත් මේ වගේ ප්‍රතිපදාවක් එක දිගට වඩන්න පුළුවන්ද කියන ගැටලුව ඉතින් අපි කාලයට බාර දීලා බලන්න ඕනේ. දැන් අර පහුගිය කාලෙක වෙච්ච සිදුවීම මොකක්ද? අර ඇෆ්ගනිස්තානේ අවුරුදු 20ක් යුද්ධ කළා. අවුරුදු 20ක් යුද්ධ කළා අර මහාගිරි දුර්ගවල සැඟවිලා ඉඳිමින් යුද්ධ කළා. අන්තිමට අකුලගෙන යනකොට අර කන්දෙන් බහැලා එන එක විතරයි උන්ට. විස්සක් යුද්ධ කළා. ඉතින් උදේ මහත්තයර කියන්න පුළුවන් ඒ කතාව නම් මං කියනවට වැඩිය හොඳයි. මේ ඔය 20ක් යුද්ධ කළා. ඉතින් අර ගිරි දුර්ගවලට වෙලා සැඟවිලා ඉඳලා මොකද්ද කරේ? අන්තිමට අකුලගෙන යනකොට නිකන් කන්දෙන් බහැලා එන එක විතරනේ තිබුණේ. කන්දෙන් බහැලා ආවා මෙන්න රටම අතේ. ඉතින් අර මෙච්චර කාලයක් සැඟවිලා ඉන්නකොට කියනවා නිකන් අර විහිළුවට වගේ ඔලොක්කුට වගේ කියනවා, මොකද්ද ඕගොල්ලෝ ළඟ ඔරලෝසු තියෙනවා, අපි ළඟ වෙලාව තියෙනවා. ඔක තමයි කීකී ඉඳී මෙච්චර කාලයක්. එතකොට ඒ වගේ දෙයක් මේ ප්‍රතිපදාව තුලත් තියෙනවා. ඉතින් අර ඔලොස්සු බලාගෙන බොහොම වේගෙන් ගමනක් යන කෙනා දඟලලා නිවන් යන්න උත්සාහ කරද්දී තව කෙනෙක් අපි ළඟ වෙලාව තියෙනවා කියලා විවේකීව ඉන්නවා. ඒ ඉන්නකොට ඉන්නකොට ඔය කියන දේ බොහොම පහසුවෙන් අපිට ලං වෙලා එනවා. එහෙම නැතුව හඹාගෙන ගිහිල්ලා ගන්න පුළුවන් ඉලක්කයක් නෙමෙයි. මේකේ යෙදිලා යෙදිලා ඉන්න තමයි දැන් තියෙන්නේ. දැන් අර දුවගෙන වේගෙන් යන කොටස ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ බලන්න එහෙනම් මම නැවත නැවත මේක කරන්නේ කොහොමද? මේ කරන දේ පිළිබඳ විශ්වාසය තව තව වර්ධනය කරගන්නේ කොහොමද? වර්ධනය කරගෙන කටයුතු කරන්නේ කොහොමද කියලා රොල්ලෝසු නෙමෙයි වෙලාව තියෙනවා කියන විදිහට ඉන්න පුළුවන් නම් අන්න එතකොට ඒ කිනාට තව තව මේ අත්දැකීම, තව තව මේ හැඟීම වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ගිහි වේවා පැවිදි වේවා ඕක අපි ළඟම තියෙනවා. බොහොම සුළු කාලයක් තුල ඕක ලං කරගන්නත් පුළුවන්. නමුත් අපිට මේක දරාගෙන ඉන්න පුළුවන්ද, මේක පිළිබඳ සද්ධාාවක් විශ්වාසයක් සහිතව දිගට කටයුතු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට උත්සාහ කරනකොට ඒක කාලෙත් එක්ක විසඳෙයි. ඇත්තටම කාලෙත් එක්ක ඒ විදිහේ වෙනසක් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් විතක්ක සහිත කියනවා, විතක්ක රහිත කියනවා. ඉතින් ওই දෙකටම සමහිත එනකන් උත්සාහ කරන්න ඕනේ. විතක්ක තියෙන වෙලාවට කොච්චර කිව්වත් ওই රචනේ පිටිපස්සේ තියෙන අර නැති වෙලාව හොඳයි, තියෙන වෙලාවත් එක වගේ බාර ගන්න උත්සාහ කරනවා වගේ අර්ථයක් නෙවෙයි ලියලා තියුනේ. අන්න ඒ දෙක සම වෙනකන් මේ වැඩේට ඉඩ දෙන්න ඕනේ. ඉතින් ඒක ආයාසෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වෙනුවට අර ෆ්ලෝ එකට මුහුණ දීලා දීලාම විතර්ක නැති ස්වභාවයක් තියෙන ස්වභාවයක් අතර හොමාරුට ඉඩ දීලාම අන්නේ ඉඩ දෙන හැම මොහොතක් පාසාම අපි හිතමු විතර්ක නැතුව ගිහිල්ලා මතුවෙන මොහොතකදී අන්න ප්‍රතිවිරෝධයක් අපේ හිතේ තියෙනවා. ඊළඟට මතුවෙලා තිබිලා නැති වෙලා යන මොහොතේදී අන්න සතුටක් අපේ හිතට නැගෙනවා. ඔන්න ඔය වෙනස්කම් දෙක තියෙනවානේ. ඔන්න ඔය දෙක නැති වෙනකන් ඔය වැඩේ හොමාරුට තමයි ඉඩ දෙන්න තියෙන්නේ. හුමාරුට ඉඩ දෙන්න හුමාරු වෙන අවස්ථාවක් පාසා, ඔය සිහිය පිහිටවන අවස්ථාවක් පාසා මගේ හිත මෙන්න මේ විදිහට මනාපමනා පැති කරගන්නවා කියලා දැනගන්න අවස්ථාවක් පාසා ඔය පුහුණුව සිද්ධ වෙනවා. ඉතින් කරන්න කරන්න ටික ටික ඒ හුමාරුවේදී වෙනස අඩු වෙනවා. මුලදී නිකන් මහා නිකන් පඩියක් පැන්නා වගේ ලොකු වෙනසක් පේනවා. ඔන්න මනාපයක් අමනාපයක් ඇති වුණා කියලා ලොකු වෙනසක් පේනවා. නමුත් කල්යන්නේ ඒ වෙනසේ ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒ විදිහට ඒ වෙනසට අඩු වෙන්න ඉඩ දීලා කල්ගත කරන්න කියලා අපි කියමු.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඒකට පොඩි හරස් ප්‍රශ්නයක් අහන්න වහන්සේගෙන් අවසරයි.
අපිට තමයි නිරෝෂිතේ හරස් ප්‍රශ්න දාන්නේ.
නෑ හසාාවෙන් ස්වාන්ස මේ සති දෙක නම් ප්‍රක්ටිස් කරන්න බැලනාව මේ භාවනාව මේ ගමන් එහෙට මෙට ගිය නිසා නමුත් මේ කලින් කරපු ඒවාගේ විදිහට ස්වාමන්ස දැම බහන්ස කිවර දැන් ඒතන තින මානාව භාවනාව ගැත් එක තින මේ එක තින වෙනස අඩුවේ කරනවා කියලා කිව්ව එක මට හැඟෙච්ච විදිහ නම් නිකන් ඒ දෙක ඉග්නෝ කිරීම හැකියාව වැඩි වෙනවා වගේ ගැතියක් තමයි මට තේරුනේ ඒක හරිද ඒම ප්‍රකාශ වල දෙක හරිද ස්වාමිනා
අන්තිමට කියප කියන්නේ මොනවා හැකියාවද
නිකන් ඉග්නෝ කරලා දානවා වගේ නිකන් ආවත් එකයි නැතත් එකයි වගේ කියලා නිකන් කියන්නේ සමහර වෙලාවට දැන් වැඩ කරනකොට දැන් භාවනා කරන වෙලාව විතරක් නෙමෙයි නිකන් සාමාන්‍ය ජීවිතේ ඉන්නකොටත් මේ නිකන් විතක් ਵਿਚාර පිටිපස්සේ නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් යනවා වගේ ගැතියක් දැනෙනවා මේ මේ සද්ද දෙකේ නම් ඇත්තම කරේ නෑ ස්වාමීනි මම කියන්නේ කලින් මේ එක්ස්පීරියන්ස් එකක එක්ක මේ ඔබ වහන්සේ කී උත්තරේ මම තලි කරගන්න උත්සාහ කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් නිකන් විතක් ਵਿਚාර යනවා මේ විතක් ඇති මේ විතක් තියනවා වගේ නිකන් දැනෙනවා දැන් වැඩක් කරන වෙලාවෙත් නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් හෙන්න ඒකර නිකන් ඔළුව අච්චාරුවක් වගේ තමයි ඉස්සල්ලාම පේන්නේ කමටහන් අහලා ඒක නැති වුණා නමුත් ඊට පස්සේ දැන් ඒ විදිහ දෙයක් ආවත් වැඩි ගානක් නැති කමක් තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒකද ඔබ වහන්සේ අදහස් කරේ ඒකෙදි වෙනස අඩු වෙනවා කියලා.
ඔය ඒක තමයි. දැන් මෙහෙමනේ ගානක් නැති දේ අර කලින් විදිහටම අර ආවේගي වගේ දේ මතුවලා එනවා වෙන්න පුළුවන්. නමුත් ඒක පිළිබඳ අර හිතේ තියෙන කම්පනේ අඩු වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඕක ඇත්තටම දැන් ඕනම දෙයක් වෙනකොට හැම වෙලේම මොකක් හරි පොඩි නිකන් පඩියක් පැන්නා වගේ ගතියක් එනවා. නමුත් අපි ඒක මත පදනම් වෙලා ලොකු අල්ල ගැනීමක් සිද්ධ කරනවානේ. එන්නේ අල්ල ගැනීම නිසා ලොකු කම්පනයක් අපිට දැනෙනවා. හරියට නිකන් අර සුනාමියක් එනකොට මුහුදු පතුලේ ඇත්තටම සෙන්ටිමීටර් ගණනක වෙනසක් වෙන්න පුළුවනි වෙන්නේ. නමුත් රැල්ල කොහොමද මේ පොළොවට ගහන්නේ? අන්න ඒ වගේ වෙනසක් තමයි ඕකෙදි තියෙන්නේ. ඉතින් අර මුලදි අහුවෙනවා කියලා මම මේ අදහස් කරන්නේ අපි හිතලා කරන දෙයකට වැඩිය මේ පුහුණුව තුලින් මතුවලා එන දෙයක්. ඉතින් ඒකේ තියෙන ප්‍රබලතාවය අඩු වෙනවා. එතකොට නිරෝෂ්ට හිතෙන්න පුළුවනි. අන්න මොකද්ද මේක මම දැන් ඉස්සර නම් මේක ගණන් ගන්නවා. දැන් නිකන් ඉග්නෝ කරලා දානවා වගේ ගතියක් තියෙනවා කියලා එහෙම අහුවෙන්න පුළුවන්. එහෙම අදහසක් එන්න පුළුවන්. නමුත් අර හේතුව තමයි අර හිත අච්චර කම්පනයක් ගන්නෙ නෑ දැන් මේ වගේ පොඩි දෙයකින්. ඉස්සර ඕකම මත පදනම් වෙලා ලොකු කතන්දරයක් ගෙතුවා. නමුත් දැන් එච්චර ගොතන්නේ නැහැ. ඔකට මම හොඳ කතාවක් කියන අර යූත් ප්‍රෝග්‍රෑම් එකට අනේ එදා ළමෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා දාලා තිබුණා. මොකද්ද මේ ස්ටේජ් ෆ්‍රයිට්? සබකෝලේ. ඉතින් මේ කියනවා මට මෙහෙම අධ්‍යාපන කටයුතු ඒවා තියා තව කෙනෙක් එක කතා කරන්නවත් බැරි තරම් සබකෝලයක් තියෙනවා කියලා තමයි පටන් ගත්තේ. ඉතින් ලොකු විස්තරයක් කියලා දුන්නා මෙහෙම මෙමය මෙහෙම මෙමය. පිරිමිලා මේක ඇවිල්ලා කතා බහ කරලා යාළුවෙන් නැහුවත් උත්තරයක් දී ගන්න බැරුව දාඩි දානවා. ඊට පස්සේ ඒගොල්ලෝ වෙන කට්ටියක් යාළු වෙලා යනවා කියලා ඔන්නම ලොකු විස්තරයක් කියලා දුණා. ඉතින් මාම ඔක කියනකොට පටන් ගත්තේ මේ ජොයින් ද ක්ලබ් කියලා තමයි. මොකද මටත් ඕක තිබුණා. ඉතින් මෙහෙමයි කියලා කොහොම හරි බලනකොට මේ සභාවේ වැඩසටහන මේවන් ඉන්දිය කට්ටියත් හැම එක්කිනාම වගේ පැනලා ගියා. මටත් මෙහෙමයි, මට ඉස්සර වැසි කිලියන්නත් ඕන වෙනවා ප්‍රසන්ටේෂන් එකක් වගේ තියෙනකොට කියලා ඔන්න ඔය විදිහේ හැමෝම බලනකොට ඒ ක්ලබ් එකේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවේදී අපිට මතුවලාපු දේ තමයි ආ දැනටත් ඒ ගැස්ම එනවා. මේ සබකෝලේ පිළිබඳ ගැස්මක් එනවා. නමුත් ඒක අච්චර වර්ධනය වෙන්නේ නැහැ. ඒක මත වර්ධනය වෙලානේ අර විදියට ලොකු සුනාමියක් ගන්නට නැගිලෙන්නේ. දාඩිය දාලා වචන මතක නැතුව ගිහිල්ලා ඔක්කොම වෙලා ක්ලාන්ත වෙන ගන්නට එන්නේ. මරණ බියට විතරයි දෙවැනි වෙන්නේ කියලා කියන ඕක පිළිබඳ පරීක්ෂණ කරපු කට්ටිය. එතකොට අන්න ඒ විදිහට වර්ධනය වෙන්නේ අන්න අර අපි කියන භාවිත නැති මානසික ස්වභාවය. නමුත් මේක හුරු කරන අර නැගින රැලි ඒ මොහොතේ සමතේ වීමක්, සමතේට පත්වීමක් තියෙනවා. ඉතින් ඒක අපිට පේන්න පුළුවනි දැන් අතහැරලා දානවා වගේ ගතියක්. ඒක කමක් නෑ, ඒක හරි. නමුත් අර ඉස්සර රැල්ලම එනවා. ඒ රැල්ලම අච්චර ඩිවලොප් වෙන්නේ නැතුව හැම සමතේට පත් වෙලා යනවා. ඉතින් ඒ වගේ වෙනසක් තමයි මට හිතෙන විදිහට ඔය වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් මේ වෙලාවේ. දිනුෂා මයික් එක අන්මියුට් කරන්න පුළුවන්ද?
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ එදිනෙදා භාවනා අත්දැකීමක් තමයි කියන්නේ. කියන්නේ මේ ඉස්සර සමිනහස කාලයක් තිස්සේ හුස්ම රැල්ල බැලුවා, ඊට පස්සේ බොඩි සෙන්සේෂන් බැලුවා. දැන් සමිනහස ඉක්මනින්ම අර ඉන්නවා කියන නිකන් දැනීමට යනවා. එතකොට දැනෙන්නේ ලොකු නිකන් ෆේස් එකක් වගේ තමයි, මනසට වැඩිය ලොකු ස්පේස් එකක් ඉඳගෙන මම බලන් ඉන්නවා තමයි දැනෙන්නේ.
පොඩ්ඩක් ඈ ගහලා කියන්න පුළුවන් අපිට මේ ඇහෙන්නේ නැති ගතියක් තියෙනවා. උදේ මහත්තයර ඇහෙනවද කියන එක?
මට ඇහෙන්නේ බොහොම මේ
ආ ඒ කියන්නේ ඒ පැත්තේ තමයි. පොඩ්ඩක් නිකන් ශබ්ද නගා කියන්නකෝ.
දැන් ඇහෙනවද?
අනේ හොඳට ඇහෙනවා.
සමින්හන්ස ඉස්සර දැන් ආනාපාන සතිය ගොඩක් කල් බැලුවා, ඊට පස්සේ බොඩි සෙන්සේෂන්ස් බැලුවා. දැන් ඉක්මනින්ම සමින්හන්ස අර ඉන්නවා කියන දැනීමට ගිහිල්ලා එතන ඒ ඉන්නවා කියන දැනීම දිහා බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. ඉක්මනින් මෙතෙන්ට යනවා. එතකොට ලොකු ස්පේස් එකක ඉඳගෙන එන එන සිතිවිලි දිහා බලාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට සමින්හන්ස එදිනෙදා දැන් ජීවිතේ වෙන වැඩ තියෙනවා. ඉතින් ඒවත් එක්ක අර එනකොට සිතිවිලි ඇවිල්ලා තප්පර ගානක් ගියාට පස්සේ තමයි මේ සිතිවිල්ලක් ආවා කියලා ගොඩක් වෙලාවට දැනෙන්නේ. එතකොට ඒ සිතිවිලි එනවා, ඒ අතර අර ඉන්නවා කියන දැනීමට යනවා. එතන කය අරමුණු කරගෙන නැහැ, නිකන් ස්පේස් එකක් වගේ ඉන්නවා කියන එකක් අරමුණු කරගෙන ඉන්නේ, නිකන් දැනීමක්. එතකොට සමින්වහන්සේ සිතිවිලි ආපු ගමන්ම අඳුරගන්න ටිකක් අමාරුයි. තප්පර ගණන ගියාට පස්සේ අඳුරගන්න. එතකොට ඒ දෙක මාරු වෙවි තමයි තියෙන්නේ. ඒක තමයි සමින්වහන්සේ අත්දැකීම.
හොඳයි, ඔය දැන් ඔය කියන වෙනස අර කලින් වார்த்தාවෙත් සඳහන් වුණා. මොකද ඉස්සෙල්ලා නිකන් බොහොම ආයාසෙන් තමයි සිහිය පීටවන්නේ. ඒක තමයි පටන් ගන්න ක්‍රමේ. නමුත් දැන් නිකන් ඔය සිහිය පීටෙවද නැද්ද කියන හිතා ගන්න බැරි තරම් වෙනසක් තියෙනවා. දැන් සමහර වෙලාවට තේරෙනවා සිහියද මේ කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. මොකද අපි අර ආයාසෙන් සිහිය පීටවන වෙනුවට නිකන් ඉබේ ගලාගෙන යන දෙයක් එක්ක ඉන්නවා වගේ. එතකොට අපි නිකන් අර තුන්වෙනි කෙනෙක් බලනවා වගේ සිහිය පීටවීමක් අපි තුල වෙන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අර ඔහේ ඉන්දියා, මොකක් හරි එක ඉන්දියා, ඒ ගලනෙත් එක ඉන්දියා, ඒක සිහියද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. එතකොට ඔය පරිවර්තනේ ඉතින් ඔය භාවිතයේ තුලින්ම අඳුර ගන්න ඕනේ. මුලින් අපි කිව්වොත් මේක තමයි නියමම සිහිය කියලා, ඒ හරියන්නේ නැහැ නේ. මුලදී කියනවා ආහරි මේ විදියට ඇවිදින්න, මේ විදියට වාඩි වෙලා ඉන්න, පිළිවෙලට ඇවිදින්න ඕනේ, වැඩි වටපිට බලන්න යන්න එපා. ඊට පස්සේ වාඩි වෙන එකත් හොඳට වාඩි වෙන, සමබරව වාඩි වෙන, මෙහෙම කරන්න කියලා ලොකු දේවල් ටිකක් අපි දෙනවා. එහෙම දුන්නාම මේ ටික අහගෙන හොඳට අමුඩි ගහගෙන කට්ටිය වැඩේට බහිනවා. නමුත් ඔහොම ගිහිල්ලා ටිකක් වැඩේ හරියට වෙන අවස්ථාව වෙනකොට මොකද වෙන්නේ? ඔන්න ඒ විදිහට ටික ටික අමුතුම විදිහේ පරිවර්තනයක්. කලින් ආයාසෙන් කරපු එක දැන් ඉරායාස ගතියක් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් ඒක හොඳ දියුණුවක් ඇත්තටම. හොඳ පරිණත භාවයක් අපේ මේ ප්‍රතිපදාවේ. ඉතින් ඒ පිළිබඳ ඔය කතාවක් තියෙන, මොකද්ද ලාවුට්සු කතාවක් තියෙන්නේ. හැබැයි ඒකේ කියනවා මොකද්ද, අන සීලය කියන එක. කෙනෙක් සීලය කියන එක අන උතුම් සීලයක් තියෙනවා, ලාමක සීලයක් තියෙනවා. මොකද්ද උතුම් සීලේ? උතුම් සීල කියන එකේදී එයා සීලයක් රකින්න උත්සාහයක් නැහැ. ඒ වෙනුවට එයාට ඉබේ රැකෙන සීලයක් තමයි තියෙන්නේ. ඒ වගේම ලාමක සීලයක් තියෙන කෙනෙක් මොකද කරන්නේ? හැම වෙලෙම සීල් රකින්න උත්සාහයක යෙදිලා ඉන්නවා. අනේ එතකොට ඒක ලාමක සීලයක්. එහෙම නැත්නම් ඕකම කිව්ව හැකි අපි තමු කරුණාව කියලා. පළවෙනි කෙනා අනේ උතුම් කරුණාවක් තියෙන කෙනා මොකද කරන්නේ? කරුණාවන්ත වෙන්නේ යාගේ අදහසක් හිතේ නැහැ. එයාගේ හැම අදහසකින් එයා කල්ගත කරන්නේ නැහැ. ඒ වගේම ලාමක කරුණාව මොකද්ද? කරුණාවෙන් ඉන්න ඕනේ, කරුණාවන්ත වෙන්න ඕනේ කියලා. අන්න ඉතින් මේ අනවශ්‍ය වෙලාවටත් ගිහිල්ලා කරුණාවන්ත වෙන්න යනවා. එතකොට ඒක ලාමක කරුණාවක්. ඔය සතියෙත් ඔයගේ පරිවර්තනයක් තියෙනවා. ඉතින් ඒ විදිහේ වෙනසක් ගැන තමයි කියන්නේ. ඉතින් ඇත්තටම මේක මේ කාලෙත් එක්ක අමුතුම විදිහේ විපර්යාසයකට ලක් වෙන ප්‍රතිපදාවක්. ඉතින් අර මුලින් පටන් ගන්න තැන විතරයි කෙනෙක්ට කතා බහ කරලා අඳුන්වලා දෙන්න පුළුවන්. ඉතුරු ටික ඉතින් ඉබේම යන ගමනක් තමයි තියෙන්නේ. ඒ ගමන ඉතින් අපි භාවිතය තුළින් බණ අහලා විතරක් නැතුව, සාකච්ඡා කරලා විතරක් නැතුව මේ ප්‍රතිපදාව වැඩිම තුළින් ටික ටික ලං කරගන්නවා. ඉතින් එතකොට එහෙම ලං වුණාට පස්සේ අන්න මේ කියන දේ තේරෙනවා. තමුන් ඒ අත්දැකීම ලැබුවට පස්සේ මේ කියන්නේ මේක තමයි, මේක මටත් තේරෙනවා, මේ කියන කතාව මට කමියුනිකේට් වෙනවා කියන එක අල්ලගන්න පුළුවන්. තව කෙනෙක් ඉන්න පුළුවන් මේක තේරෙන්නේ නැහැ. මොකද හේතුව අන තමන් තුලින් ඒක අත්දැකලා නැති හින්දා. ඉතින් අර මුල් පටන් ගන්න තැන හරීම අපිට විස්තර කරන්න පුළුවනි. උත්සාහයක් දරන්න පුළුවනි යා මෙහෙම මෙහෙම කරන්න කියලා. නමුත් එතනින් පස්සේ නිකන් හරියට නිකන් අර අමුතුම විදිහේ ගමනක නොදන්නා ගමනක අපි එදිලා ඉන්නවා. ඉතින් එක එක්කෙනා එක එක විදිහට තමයි යවෙන්නේ. ඉතින් ඔය ගියපු ක්‍රමේ හොඳයි කියලා හිතට නගා ගත්තන හරි.
එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් අර සිතිවිලි එනකොට මල්ල ගන්න බැහැ ඒවා. ටිකක් වෙලා ගියාට පස්සේනේ අහු වෙන්නේ. ඒ වුණාට ඒ අතර අර දැනීම කියන තැන ඉන්නවා. එතකොට ඒ ඉඳීම තුළ ප්‍රයෝජනයක් වෙනවද ස්වාමීන් වහන්ස? වෙනවා කියලා මට හිතෙනවා.
ඒක තමයි මමත් කිව්වේ. දැන් ආයාසෙන් සිහිය පිහිටවන්න අවශ්‍යතාවයක් නැහැ. ඉබේ පිහිටෙන සිහියක් තියෙනවා. එතකොට හිතිවිලි එනවා යනවා. ඒක නිකන් විශේෂයෙන් බලනවා කියලා හැඟීමකුත් නැහැ. තියල්ලනවා කියලා ගත්තොත් අපි යකක් හරි කිරේවට එළඹීමක් නේ තියෙන්නේ. ඒ වෙනුවට අන්න විවේකීව ඉඳහාම ඉතින් මේවා එනවා. එන්න ආපු බව සිතවිල්ලක ඉන්න බව ටිකකින් තේරෙනවා. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ නැවතත් අර කියන විවේකයට පහසුවට යනවා. ඒකෙත් ඉන්නවා කියලා එච්චර ලොකු හැඟීමක් නැහැ. ඒකත් නිකන් ගලන එක. ඔහෙ කල්ගත වෙනවා. ඉතින් ඒ විදිහේ කල්ගත කිරීමක් තව තව ලං කරගත්තා නම් හරි.
අවසරයි ස්වාමීන් වහන්සේ. උදය මට තව ප්‍රශ්නයක් ඊමේල් එකට ඇවිල්ලා තියෙනවා. මම ඒක
මෙලොසි දෙකත් කරන්න දෙන්න
නෑ. මම ඒක කරන්න දෙයක් තමයි. මම කිව්වා මේ කමටහන් නෝත් ඇමරිකාකට යවන්න කියලා. කමක් නෑ මේ මගේ ඊමේල් එකේ මම කියන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. මම දැන් මෙතන සිත යොමු කළ විගස යම් කිසි ශක්තියක් ප්‍රවාහයක් වැනි යමකින් වෙලා ගන්නා බවක් දැන් එසේ බලා සිටින විට එහි අවස්ථා දෙකක් ඇති බව පෙනේ. එක, සිදුවන දෙයට ඉඩදී වශී නොවි සිට විට චිත්තක්ෂණ කිහිපයක් ආනාපානය නැතිව ගොස් අනිශ්චිත තැනකට වැටේ. දෙක, ඒ දෙස අවධානයෙන් බලා සිටියහොත් අර වරහන් ඇතුලේ ඒ වශී භාවයක් ලෙස දැනේ. ආනාපානය සිතුවිලි පහළ වීමත් සමග අඩු වැඩි වෙන බව පෙනේ. ආනාපානයේ සංසිඳුණු පසු සංවේදනා කම්පන චංචල තනින් තන මතුවේ. එක්වර තීව්‍ර වේදනාවක් දකුණු කම්මුලෙන් පහළින් මතුවිය. හරියට කිනිස්සක් හරියට කිනිස්සක් තද කිරීමක් වැනි වේදනාවක් ටිකකින් එය මකුලුවෙකු වැනි සතෙකුගේ පාදවලින් අල්ලා සිටින බවක් දැනි හැඟීමක් දැනේ. එය ඒත් එක්කම සම පහළට ඇදෙන බවක් දැනුනි. මේ භාවනාව සිදු වූයේ පාන්දර 1-2 පමණය. කරුවලටත් සිදුවන දෙයටත් බයක් ඇති වුන නිසා මේ වන විට ඉතිපිසෝ ගාථාව කීමට පටන් ගත්තා. සාමාන්‍යයෙන් ඉතිපිසෝ ගාථාව කියද්දී නව අරහදී බුදු ගුණ සිහි කිරීමත් සිහි කරත් මේ වෙලාවේ එසේ කළහොත් වේදනාව දෙස හොඳින් බලා සිටිය නොහැකි බව වැටහුණා. බය දැනුණත් වේදනාව දෙසම බලා සිටියා. කෙසේ හෝ මේ අතරේ නොදන්නා තැනකට වැටි ඇති බවත් තේරුණේ නින්දකට අවදි වූ වැනි තැනකට ආපසුය. නොදන්නා තැනදී සිතුවිලි පහළ වූ බවක් දැනේ. මේ මොනවාදයි කිව නොහැක. නින්දකට අවදි වූ තැන සිට ටික වේලාවක් සිට සිතුවිලි සහ ආනාපානය තුල දෝලණය වී භාවනාවෙන් එතුමනා ස්වාමීන් වහන්සේ කමඨාන් වර්තාව තියෙනවා.
හොඳයි. එතකොට දැන් ওই විදියට කරගෙන යනකොට ওই විදියේ පුහුණුවක් කරනකොට ඉතින් අපිට නොයෙකුත් දේවල් මතුවලා එනවා. මේ කය ඇතුලෙන් සංවේදීතා මතුවලා එනවා. ඒ වෙනදටත් තියෙන දේවල්. නමුත් හිටපු ගමන් ওই විදියට අමුතු විදියට ප්‍රමුඛ වෙලා එනවා. ඉතින් මේවා අපි කරන දෙයක් කියලා අරගත්තොත් දැන් අර මොකද්ද මුලදී වර්තාවේ නිකන් මේක මේ ආකාර දෙකකට දාලා පෙන්වන්න උත්සාහ කරනවා. මෙන්න මේ විදිහේ දෙයක් එක පැත්තකින් වෙනවා, මේ විදිහේ දෙයක් අනිත් පැත්තකින් වෙනවා. නිකන් අපි මේ කරනවා වගේ හැඟීමකින් තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් ওই විදිහට කාලෙ ගෙවෙනකොට අර විදිහට සංවේදනා මතුවලා එනකොට මෙන්න මේ විදිහට මකුළු එක් කලලා වගේ දැනෙනකොට ඉතින් අපිට හිතෙනවා මේක මේ මම කරන දෙයක්ද නැත්නම් වෙන කෙනෙක් කරන දෙයක්ද කියලා ඔය වගේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඉති වෙන කරන කෙනෙක් කරන දෙයක් කියලා ගත්තොත් අර විදියට ඉතිපිසෝ ගාතාව කියලා හරි ඒ බය සංසිඳව ගන්න උත්සාහයක් ගන්න පුළුවන්. නමුත් මේක මේ හේතුඵල ධර්මයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නැතුව මේ කවුරුත් සම්බන්ධ වෙලා කරන දෙයක් නෙමෙයි. ඉතින් ඔය මායා දාන දිට්ඨියනේ අපිට ඔය තියෙන්නේ. අර අර සේලා චරණින් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මේ මේ මොකද්ද මේ මේ යන ක්‍රියාවලිය. මේ බිම්බය කියලා තමයි අහන්නේ. මේ බිම්බය කවුරු විසින් කරපු එකක්ද? මේකේ කාරකයා කවුද? ඔහොම කියලා විමසා සිටිනවා. එතකොට ඒ චරණින් වහන්සේ හරියට නිකන් මේ භාවනා අත්දැකීමේදී ලැබෙන අත්දැකීම් වගේ කියනවා, මොකද්ද මම මේ මේ මම කරපු ගත්ත දෙයක්ුත් නෙමෙයි, වෙන කරන කෙනෙක් කරන දෙයක්ුත් නෙමෙයි. ඒ වෙනුවට මේක මේ හේතුඵල ධර්මයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ ශරීරය තුළ නැත්තම් මේ අපේ හිත තුළ මේ විදිහට හේතුඵල ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. අනේ හේතුඵල ධර්මය අවසන් කරපු දවසක මේක අවසන් වෙනවා. මේ බිම්බයේ අවසානය අපි දකිනවා කියලා අන්න මායයටත් නිකන් හොඳට තේරෙන විදිහට උත්තරයක් ලබා දෙනවා. ඒකට උපමාවකුත් කියන මොකද්ද, හරියට නිකන් හොඳ සාරු පොළවක අන්න අපි බීජයක් පැල කළාම ඒක කොහොමද වතුර වටපිටාවේ තියෙන පොහොර පෘථිවි රසය අරගෙන මේ ඉරෙලි අරගෙන වැඩෙන්නේ? අන්න ඒ වගේ හේතුඵල ධර්මයක් තමයි මේ තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් එතකොට ওই විදියට බයක් නැగిලා ඉන්නත් පුළුවන් ඊතර මේක දකිනකොට. මොකද්ද මේ වෙන වැඩේ? හරියට නිකන් මකුළු එක් කලනවා වගේ මේ මහරාත්‍රි කියලා. ඉතින් ඒ වෙන කෙනෙක් කරනවා කියන අදහසින් ඒක එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන කමක් නැහැ, උඹලට ඒ වගේ වෙලාවක බයක් ඇති වුණොත් මාව සිහි කරපන්. එහෙම නැත්නම් මේ ධර්මයේ සිහි කරපන්. එහෙම නැත්නම් සංඝයා සිහි කරපන්. එහෙම කළා ඒ බය පොඩ්ඩක් සංසිඳවගෙන අන නැවතත් ට්‍රැක් එකට වැටෙනවා. ඉතින් අර වැඩිපුර කියන්න ගියාම මේ බාධා වෙන හින්දා මම මේක කෙටියෙන් නැවතුවා කියලා වර්තාවෙම ලියවිලා තියෙනවනේ. අන්න කමක් නැහැ. පොඩ්ඩක් බියක් ඇති වුණා. ඒක සංසිඳව ගත්තා මේ රාත්‍රියේ. මොකෙද්ද මේ මුිනි මිරිකන්නේ වගේනේ. නමුත් ඇත්තටම ওই ශරීරය තුලින් නැగిලෙන දේවල්. ඉතින් ඒ බය ටික ටික සංසිඳෙනවා. සංසිඳවගෙන නැවත ට්‍රැක් එකට වැටෙනවා. ඔහොම ඔම කරනකොට දවසක ওই මකුළු ඇවිල්ලා බෙල්ල මිරිකුවත් ගානක් නැහැ. ඉතින් ඔය මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය ඊට පස්සේ සංවේදී ස්නායු තුඩු නිකන් අමුතු විදිහට කම්පණය වීමක් වගේ වෙන්න පුළුවනි මේ වගේ අවස්ථාවක. ඒවා තමයි අපිට ඔය එක එක විදිහට අර්ථ දැක්වෙන්නේ. නමුත් කමක් නැහැ. අන්න අර විදිහට පොඩ්ඩක් ඒක සංසිඳවගෙන නැවතත් ට්‍රැක් එකට වැටෙනවා. ওই විදිහට කරන්න සෑහෙන කාලයක් කරන්න. එතකොට තේරෙනවා ඔය එනේ යන්නේ ඔකෝව මෙන්න මේ විදිහ හේතුඵල ධර්මයක් මිසක් මේවට මාවවත් වෙන කෙනෙක්වත් ගවන්න බෑ. ඉතින් ඒ අඳුන ගැනීම ටික ටික කාලෙත් එක්ක සිද්ධ වෙයි කියලා අපි කියමු.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. වෙන කාට හරි තව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සන්න පුළුවන්. ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දෙවනි භාගයට යමු වෙන්නත් පුළුවන්. කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් එහෙනම් මුදේ අපි දෙවනි ධර්ම දේශනාව ඉස්සරහට යමු නේද? සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බ්‍රාහ්මනාති සතා ඉමේ යාචಂತಿ පංජලීකතා බ්‍රහ්මචරියං චරිස්සාම භගවා තව සම්තික්කේ සවාක්කාතං බ්‍රහ්මචරියං සන්දිට්ටික මකාලිකං යත අමෝඝා පබ්බජ්ජා අපමත්තස්ස සික්කිනෝති.
ආදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනේ. එතකොට අදත් අපි ධර්ම දේශනාව සමග තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි දැන් මේ සේල සූත්‍රය කියන සූත්‍රයක් දිගේ යම් කිසි කාලයක් ගත කරා. තව සති කිහිපෙකුත් යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ධර්ම දේශනාව අදත් තව ටිකක් ඉදිරියට අරගෙන යන්න තමයි බලාපොරොත්තුව. ඉතින් කෙනෙක්ට ඇත්තටම මේ විදිහේ හැඟීමක් මතුවෙන්න පුළුවනි. මොකද්ද මේ සේල බ්‍රාහ්මණයාවත් දඩමීම කරගෙන මේ කියන කතාව ඇත්තටම මේ බනද කියන්නේ කියලා ප්‍රශ්නයක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. මටත් ඇත්තටම ප්‍රශ්නයක් මතු වුණා මේක මේ බණක්ද මේ ඇත්තටම කියන්නේ කියලා. ඉතින් මොකද හේතුව? ගොඩ දෙනෙක් අන්න බණ කියලා බලාපොරොත්තු වෙන්නේ මොනවද? අන්න කරුණු 10ක් ගෙන හැර දක්වනවා. අනේ මේක තමයි පළවෙනි කරුණ, මෙන්න මෙහෙම විස්තරයක් තියෙනවා. ආ මේක තමයි දෙවෙනි කරුණ, මෙන්න මේ විදිහේ විස්තරය කියලා. හොන්න ඔය මේකත් තමයි බණ කියලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නමුත් ඒ වගේ බණකට නම් ඉතින් ඇත්තටම අර ත්‍රිපිටක ඇප් එහෙම තියෙනවා දැන් කාලේ. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ ගියාම ඔය වෙබ්සයිට්ස් තියෙන ඕක ගියාම ඔය කරුණු 10 හොඳට පිළිවෙලට අනුපිළිවෙලට පෙන්නනවා. ඉතින් ඊට වැඩි එහා ගිහපු දෙයක් විශේෂයෙන් මේ විදිහේ ප්‍රතිපදාවක දැසගෙන ඉන්න මේ විදිහට තමුන් තුලින් ප්‍රතිපදාවක් වඩන පිරිසකට ඇත්තටම අපි කතා බහකට යොමු වෙන්න පුළුවනි. ඊට වැඩි එහා ගියපු දෙයක් අපිට අඳුන ගන්න පුළුවනි. මොකද්ද මේ එහා ගියපු දේ කිව්වොත් මෙන්න මේ හිත තුලින් නැගෙන යම්කිසි ප්‍රතිපදාවක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ ප්‍රතිපදාවේ දිලේ ඉන්නකොට එක එක්කෙනාට මතුවෙන අදහස් උදහස් මේ සමාජයේ තියෙන ප්‍රශ්න ගැටලු කොහොමද අපේ ප්‍රතිපදාවත් එක්ක ඒ විදිහට ගැළපීලා එන්නේ කියන කතා බහක තමයි අපි යෙදිලා ඉන්නේ. ඉතින් එක්තරා විදිහක මගේ පැත්තෙන් මමගේ උත්සාහය තියෙන්නේ මේ පිරිසට මේ පිරිසව එන්ටර්ටේන් කරන වෙනකොට මම මාවම එන්ටර්ටේන් කරගන්නවා. මොකද්ද මට හොඳයි කියලා හිතෙන කතන්දර ටිකක් මම කියනවා. මට හොඳයි කියලා මට හිතට ගැළපෙනවා කියලා හිතෙන අදහස් උදහස් ටිකක් මම කියනවා. එතකොට ඒ බණේ ඇහෙන කෙනෙක් සමහර විට අන කාලයක් තිස්සේ අහගෙන ඉන්නකොට දවසකට එයා කියන්න පුළුවනි, ආ මේ කියපු කතාව මට තේරුණා. මේක මම මේ විදිහට මගේ හිත තිලුනොත් අත්දැකලා තියෙනවා. ඉතින් ඕක තමයි නියමම ධර්මය. මෙන්න මේ විදිහට හදවතක් කතා කරනවා. හදවතෙන් හදවතකට පණිවිඩයක් ගමන් කරනවා මේ ප්‍රතිපදාවක් තුලින්. ඉතින් අර වචනෙට දාන්න බැරි කතාව කියලානේ අපි පටන් ගත්තේ. අනේ එතකොට වචනෙට දාන්න බැරි ධර්මයක් අපි මේ විදිහට සාකච්ඡාවක් තුලින් මේ විදිහට ප්‍රතිපදාවක් තුලින් මේ විදිහට නැවත නැවත හමුවීමක් තුලින් අන්න වචනෙට දාන්න, එහෙම නැත්නම් අපේ හදවත තුලින් අඳුන ගන්න අපි නැවත නැවත උත්සාහයක් දරනවා. ඉතින් අර ඔල්ලෝසුවක් දිහා බලාගෙන අර විදියට අපි ළඟ ඔල්ලෝසු තියෙනවා කියලා එන කට්ටියට ඒක ටිකක් අපහසුතාවයක් පෙන්වනවා වෙන්න පුළුවන්. නමුත් අපි කියනවා අපි ළඟ වෙලාව තියෙනවා. ඕගොල්ලෝ ගාව ඔල්ලෝසු තියෙනවා, අපි ගාව වෙලාව තියෙනවා. අපි මේ වෙලාවට ඉඩ දීලා පොඩ්ඩක් විවේකීව ඉඳලා බලනවා. එහෙම ඉන්නකොට ඉන්නකොට අන්න මේ වචනෙට දාන්න බැරි පණිවිඩේ දවසක කමියුනිකේට් වෙලා තියෙනවා. අර විදිහට බුදුරජාණන් වහන්සේ උනන් මේක මේ කියලා තේරුම් කරන්න බෑ කියලානේ පටන් ගත්තේ. මේක කියලා තේරුම් කරලා ඉවර කරන්න බෑ කියලා අධෛර්යමත් වුණා කියලාත් අපි අහලා තියෙනවානේ මේ විදිහ කතාවක් කරන්. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගොඩාක් මේ බණ කිය ගියා. ඒ අතරේ අර මුලින්ම ධර්මයේ සාක්ෂාත් කරපු ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ බොහොම විවේකීව බණ නොකිය පැත්තකට වෙලා ඉඳියා කියලා අපි අහලා තියෙනවා. ඊට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේත් බොහොම නිකන් කලාතුරකින් තමයි බණක් කියලා තියෙන්නේ. ඉතින් එහෙම සූත්‍රයක් එහෙම හම්බුනොත් අමුතුම විදිහේ මීපැණි වගේ රසක් ඒ සූත්‍රවල තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අමුතු කතන්දරයක් පිළිබඳ සාකච්ඡාවක තමයි අපි මේ ඉන්නේ. ඉතින් මේ සාකච්ඡාව එහෙ මෙහෙ වෙනවා. මේ කියන්නේ මොනවාද කියන ප්‍රශ්න ඉතින් ඇත්තටම මතුවෙන්න පුළුවන්. වණ කියන මටත් ඉතින් මතුවෙනවා. ඉතින් ඒක ඉතින් ගණන් නැහැ. ඉතින් ඔහොම ඔහොම අපි කාලෙ ගෙවාගෙන යමු. ඉතින් මේ සූත්‍රයේ ඔන්න සෑහෙන දුරක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් හොඳම අවස්ථාවේ හොඳම ජවනිකාවේ තමයි අපි ඉන්නේ. මොකද්ද මෙන්න මේ ලොකු සාකච්ඡාවකට පස්සේ මේ සේල බ්‍රාහ්මණයා අන බුදුරජාණන් වහන්සේත් එක්ක ලොකු සාකච්ඡාවක් කරනවා. මේ මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා පරීක්ෂා කරනවා. ඊට පස්සේ ආරාධනා කරනවා සක්විති රජ වෙන්න කියනවා. ඔහොම 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 කතන්දරයක් අපි සෑහෙන පහු කරගෙන ආවා. ඒ ඇවිල්ලා 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 ඔන්න දැන් අන්තිමට හොඳම ජවනිකාව මොකද්ද? මෙයා අර තමුන්ගේ ගෝලය පිරිස දිහාවට හැරිලා කියනවා මේ මා කැමති කෙනෙක් නවතින්න, අකමැති කෙනෙක් නික්මිලා යන්න. මම මේ බුදුරජාණන් වහන්සේ සමීපේ, භාග්‍යවතුන් වහන්සේ සමීපේ පැවිදි වෙනවා කියලා තමයි මේ බ්‍රාහ්මණයාගේ ප්‍රකාශය. ඉතින් එහෙම කිව්වහම මේ ගෝලය පිරිස කියනවා අපි පින්නතුන් වහන්සේ සමග මෙච්චර කාලයක් ගත කරා. පින්නතුන් වහන්සේ අපිට මේ විදිහට අධ්‍යාපනය ලබා දීලා, මේ විදියට දැනුම ලබා දීලා, මේ විදියට ප්‍රතිපදාවකට අපි යොමු කරා. ඉතින් ඔබ වහන්සේ මෙතන පැවිද්දක් ලබනවා නම් අන්න අපිත් ඒකම ලබනවා. අපිත් ඒ විදියටම පැවිදි වෙනවා කියන ජවනිකාවෙන් තමයි අපි එදා අවසන් වුණේ. ඉතින් ඊළඟට යෙදෙන කොටස තමයි අද මේ ඉදිරියෙන් තිබ්බ ගාත දෙක. මොකද්ද? බ්‍රාහ්මනා තිසතා ඉමේ යාචಂತಿ පංජලීකතා. මේ 300ක් වමුණන් ඇඟිලි බැඳ බඹසර ඉල්ලනවා. බ්‍රහ්මචරියං චරිස්සාම භගවා තව සම්තිකේ. ඇඟිලි බැඳ බඹසර ඉල්ලනවා. භාග්‍යතුන් වහන්ස ඔබගේ සමීපේ බ්‍රහ්මචරියේ හැසිරෙන්නෙමු කියලා අන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා යම්කිසි ආචනයක් යම්කිසි ඉල්ලීමක් කරනවා. මෙන්න මේ විදිහට 300ක් බ්‍රාහ්මණ පිරිසක්. එතකොට අන්න බුදුරජාණන් වහන්සේගේ පිළිතුර තමයි දෙවනි ගාථාවේ දැක්වෙන්නේ. එතකොට ওই ගාථාව නම් අපිට ටිකක් අහලා පුරුදුයි. දැන් අපි හැමදාම සෙනසුරාදාට හෙට දවසේ අන්නර් ව්‍යවස්ථාව කියවනකොට සති කිහිපයක සැරයක් ඔය ගාථාව හරහා යනවා. ඉතින් මේ ගාථාව මේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ අවස්ථාවක කරන ප්‍රකාශයක්. එතකොට ඒක නිසාමද කොහෙද ඒ පූජනීය ඥානාරාම ස්වාමීන් වහන්සේ මෙන්න මේ ගාථාව ඉදිරියෙන් තියලා තමයි ඒ ව්‍යවස්ථාව පටන් ගන්න. දර්මකද්ද කියනවා ස්වක්කාතම් බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත්තාමෝගා පබ්බජ්ජා අපමත්තස්ස සික්ඛිනෝති. මේ බ්‍රහ්මචරිය මනාකොට දේශනා කරන ලද්දේ වේ. මනාකොට මේ විදිහේ බ්‍රහ්මචරියක් ප්‍රකාශ කළ තියෙනවා. ඊට පස්සේ ඇස් ඉදිරිපිට කල් නොයවා ප්‍රතිබල දෙන ස්වභාවයක් මේකේ තියෙනවා. අප්‍රමාදීව යමෙක් හික්මෙනවද ඔහුට මේ පැවිද්ද මේ ප්‍රතිපදාව හිස් එකක් වෙන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ අර පිරිසට පිළිතුරු ලබා දෙන්නේ. අර බමුණන් 300ට කියනවා මෙන්න මේ විදිහේ මම ප්‍රකාශ කළා තියෙනවා, ඒක හිස් එකක් නෙමෙයි, මනාවකට දෙසන ලද තියෙනවා. ඊළඟ මේක කල් නොයවවා ඇස් ඉදිරිපිටම ප්‍රතිඵල දෙන ස්වභාවය ඇති දෙයක්. ඒක නිසා උනන්දුවෙන් කටයුතු කරන අප්‍රමාදීව කටයුතු කරන කෙනෙක්ට මේ ශාසනයේ හිස් එකක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ මේ තමුන් ඉදිරියේ ඉන්න බමුණු පිරිසට ආමන්ත්‍රණය කරනවා. තමුන් ඉදිරියේ ඉන්න බමුණු පිරිසව පිළිගන්නවා. ඉතින් එහෙම පිළිගන සඳහන් වෙනවා මොකද්ද, මේ පිරිසව පැවිදි කරා, ඊළඟට මේ පිරිසව උපසම්පදා කරා කියලා සඳහන් කරනවා. එතන මෙන්න මේ 300ක් පිරිස දැන් පැවිද්දෝ, ඊළඟට උපසම්පදාව ලැබපු පිරිසක්. එහෙම ලබාගෙන අර හෙට දානෙට යනව වෙනුවට දැන් හෙට දානයක් තියෙනවනේ කාගේද, අර තමන්ගේ යහළු වගේ. එතකොට පැවිදි වුණාම කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ගිහිල්ලා පෙන්නුවනම් හරි, ගිහිල්ලා මගේ යාළුවට අන්න මමත් මේ සෙට් එකේ කෙනෙක් කියලා පෙන්නුවනම් හරි කියලා හැඟීමක් සේල බ්‍රාහ්මණයට නම් මතුවෙච්ච පාටක් නැහැ. ඒ වෙනුවට මේ පිරිස අන්න මේ ප්‍රතිපදාවේ නියැලෙන්න ගියා. හෙට දානේ පොඩ්ඩක් පැත්තක තියලා 1250 භික්ෂුන් වහන්සේලා එකට ඉන්නවානේ, ඒකෙන්ද අපි ඕකට යන්න ඕනේ නැහැ කියලා කට්ටිය ඊට වැඩි එහා ගියපු ප්‍රතිපදාවකට, ඊට වැඩි එහා ගියපු වටිනාකමක් දීපු පාටයි පේන්නේ. ඉතින් මේ විදිහේ උත්සාහයක් දරන්න නික්මිලා ගියා කියලා තමයි සඳහන් තියෙන්නේ. මෙන්න මේ විදිහට පැවිදි වෙලා උපසම්පදා වෙලා තමුන් යම්කිසි ප්‍රතිපදාවකට යොමු වෙනවා. ඉතින් මේ ප්‍රතිපදාව ගැන සාකච්ඡාවක් තමයි ඇත්තටම අපි මේ සිද්ධ කරන්නේ. මෙන්න මේ විදිහට හිස් නැති සාරයක් තියෙන මේ ආත්මෙදිම මේ ජීවිතයේදිම ප්‍රතිඵලයක් ගන්න පුළුවන් බ්‍රහ්මචරියක්. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අන්නේ ප්‍රතිපදාව තුළින් අපි කොහොමද අපේ මේ ජීවිත පරිවර්තනය සිද්ධ කරන්නේ කියන උත්සාහයක්, අදහසක්, සාකච්ඡාවක් තමයි අපි ඉදිරියේ තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ඒකට අදාළ විදිහට තමයි අපි මේ සිහිය කියන එක ඉදිරියෙන් තියාගෙන මේ සිහිය පුරුදු කරනවා කියන දේ නැවත නැවත ලං කර ගන්න උත්සාහ කරන්නේ. මේක අපේ ජීවිතවලට ගලප ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඇත්තටම අර මුලින් කෙනෙක් ආයාසෙන් තමයි මේ ප්‍රතිපදාව පටන් ගන්නෙ. මුලින් කෙනෙක්ට පැටළුණු අතරමං වුණ ස්වභාවයක් තමයි මේක තුලින් පෙනෙන්නේ. නමුත් අන විවේකීව පොඩ්ඩක් ඉඳලා බැලුවොත්, විවේකීව වැඩි දඟලන්නේ නැතුව විවේකීව සක්මන් කරොත්, විවේකීව වාඩි වෙලා ඉඳියොත් මෙන්න මේ පැටලිල්ල වෙනුවට අන ටික ටික මට උස්මක් දෙකක් හරි සිහියෙන් අල්ල ගන්න පුළුවන්. මට මේ විදියට සද්දයක් දෙකක් හරි මම මේ සිහියෙන් අහගෙන ඉන්නවා කියන ස්වභාවයෙන් ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් මට මේ විදියට ඇවිදිනකොට මේ පොළවේ ස්වභාවේ ටිකක් හරි අහුවෙනවා කියන දේ අපි තුල දිනු කරගන්න පුළුවන්. අර විදිහේ කලබලයක් තුලින්, අර විදිහේ අතරමං වෙච්ච ස්වභාවයක් තුලින් ටිකක් ගමන් කරොත්, නැවත නැවත මේ ප්‍රතිපදාව අතහරින්නේ නැතුව යෙදුනොත් මේ කියන ලංවීම, මේ කියන අත්දැකීම අපි තුලින් අපිට ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඕක පිළිබඳ අනෙක්තරා අවස්ථාවක එක්තරා සෙන් ගුරුවරයෙක් ගාවට ගෝලෙක් ඇවිල්ලා කියනවා, මොකද්ද මම මේ විදිහට අතරමං වෙලා වගේ, මම හරීම ප්‍රශ්නකාරී ස්වභාවයක ඉන්නේ, මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කොහොම කරන්නද කියලා, නෑ මට වැටහෙන්නේ කියලා ගුරුතුමාට ඇවිල්ලා කියනවා. එතකොට ගුරුවරයා කියනවා, ඔය තියෙන්නේ ඔතනින් තමයි ප්‍රඥාව පටන් ගන්න, ඕක තමයි ප්‍රඥාවේ ආරම්භය. ඔන්න විදිහට කලබලයක් තමයි ඒකේ සුබ සලකුණ කියලා අන්න ගුරුන් වහන්සේ අමුතු විදිහේ පණිවිඩයක් ලබා දෙනවා. ඉතින් ඒ පණිවිඩේ පිළිබඳ අමුතු හැඟීමක් ඔන්න ඒ කියන කතාව තුළ තියෙනවා. ওই විදිහට කලබලයක් අතරමං වෙච්ච ගතියක් තියෙනවා කියන්නේ ඒක ඇත්තටම ප්‍රඥාවේ සලකුණක්. ඕක ප්‍රඥාව ඉදිරියට මතුවෙනවා කියන මෙන්න මේ ප්‍රතිපදා වැඩෙනවා කියන දේ සලකුණක් තමයි එතන තියෙන්නේ. ඉතින් අපි අර විදිහට ඒ අතරමං වීමත් එක්ක පොඩ්ඩක් කල්ගත කරන්න ශක්තියක් අපිට තියෙනවා නම් ඒක අඳුනගන්න වැඩි අපහසු නැහැ. ජොන්න විදිහ දෙයක් සිද්ධ කරනකොට ওই විවිධ අත්දැකීම්. ඒ වගේම සමහර විට අපි තුලින් නොයෙකුත් අමුතු ස්වභාව මතුවලා එනවා. අර පරණ ඇබ්බැහි වගේ දේවල් මතුවලා එනවා. ඒ හුරු පුරුදු ඒ ස්වභාව මතුවලා එනවා. ඉතින් මේ ප්‍රතිපදාව දරනකොට කෙනෙක්ට හිතෙනවා එකපාරටම මේවා සියල්ල මර්ධනය කරගෙන ඉන්න අපහසුයි. මගේ තියෙන දුර්වලකම් නැවත නැවත මතුවලා එනවා කියන දේ අත්දකින්න පුළුවන්. අපේ තුලින් අර මුර්ග ස්වභාවයක් මතුවලා එනවා කියලා අත්දකින්න පුළුවන්. ඉතින් කාලයක් තිස්සේ ওই ගාමන ඇවිල්ලා තියෙන ඔන්නෝ හරහනේ. ඒතකොට ඒ ස්වභාවය අපි තුල තියෙනවා. විශේෂයෙන් අපි හිතමු අන ආහාරය පිළිබඳ සමහර විට මුර්ග ස්වභාවයක් මතුවලා එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ද්වේෂය ඇවිස්සුනහම බියක් ඇති වුනහම අන්න කවුරුද මොනවද කියලා පෙනෙන්නේ නැති ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අර මෛතුන ධර්මයේ හැසිරෙන වෙලාවට නම මොනවද කියලා කරන්නේ නොඇටෙන්න පුළුවන්. අර අර අපි තුල ඉන්න මුරුගයා මේ වගේ අවස්ථාවල මතුවලා එනවා. චාර කෙනෙක් කියනවා මේ මෛතුන ධර්මයේ හැසිරෙනකොට මගෙන් මගේ ඇඟේ ඇවිල්ලා මීඩියා එකක් වැදුනත් මට නවත්තන්න බෑ. ඒ වගේ මුර්ග ස්වභාවයක් තමයි මා තුල තියෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඕක මේ ප්‍රතිපදාවක් තුලින් කොහොමද මැඩපවත්වන්නේ කියන ප්‍රශ්නයක් ඇත්තරම තියෙනවා. දැන් අපි හිතමු ආහාරය ගැන කියලා. ඒතර ආහාරය ගැන යම් යම් විදිහට අපි තහංචි පනෝගෙන යම් කිසි විදිහක උත්සාහයක් දරනවා. සමහර විට අපිට හිතෙන්න පුළුවනි මොකද්ද මේ විදිහට විකාල භෝජනේ වගේ දෙයක් සමාදන් වුණොත් කොහොමද? මම දවසට එක වේලකින් යැපුණොත් කොහොමද කියලා වගේ උත්සාහයක් දරන්න පුළුවන්. ඉතින් සමහර කෙනෙක් අන්න මේ වගේ පරිසරයකටත් එනවා. ඒ අහම ඉතින් කොහොමත් අපි ඩිෆෝල්ට් ඉන්නේ ඕකනේ. එතකොට ඇවිල්ලා ඉතින් දන්නෙත් නෑ සමහර විට දවස් දෙකක් යනකොට අමුතු පීඩාවක් මතුවලා එනවා. අර විදිහට දවසක් මම බඩගින් ඉඳලා ඊළඟ ආහාර වේල ගන්න යනකොට හරියටම අර මුරුගෙක් තමයි ගමන් කරන්නේ. දැන් ওই සත්තු ආහාරයක් ලැබුණාම කොහොමද කන්නේ? අන්න ඒ වගේ ස්වභාවයක් තමයි අපි තුල තියෙන්නේ. දැන් පහුගිය දවසේ මොකද්ද මේ වැලලියෙක් ඉන්නවා පැටියෙකුත් එක්ක. ඉතින් වන්දනාවට එහෙම හැමදාම එනවා, ධර්ම සාකච්ඡාවලට එනවා. ඇවිල්ලා බොහොම සාවධානව අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නේ මොන වෙලා වෙනකන්ද? අන්න හුණෙක් හරි මොකෙක් හරි දාගෙනකන් තමයි මේ අවධානේ තියෙන්නේ. ඉතින් වන්දනාව මැද්දේ ඔන්න එකපාරට හුණෙක් නිකන් අර බුදු පිළිමේ ගාවින් බිත්තිය දිගේ මතු වුණාම මෙයා මොකද කරන්නේ? දුවගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ගානට මුඩට පැනලා අන්න හුණව අල්ල ගන්නවා. අල්ලගෙන බිමට බහින්න වෙන්නේ නැහැ. අන්න අර පොඩි එකා ගිහිල්ලා අර මරලා දෙන්න උනේ නැහැ. පොඩි එකා ගිහිල්ලා කටේම තියෙන එක උදුරගෙන කනවා. ඉතින් ඒ වගේ සතෙක් අන්න අර දරුවට කොහොමද අර විදියට ලේ වැගිරෙන ආහාරයක් ලබා දෙන්නේ? අර විදියට මුර්ගෙක් වගේ අල්ලගත් ආහාරයක් දරුවා ඉදිරිය අතහැරලා අන්න පොඩ්ඩක් පැත්තකට වෙනවා. එතකොට ඒ සතා අන්න අරක නිකන් අර මුර්ග ස්වභාවයෙන් අර බරගින්නේ ස්වභාවයෙන් ආහාරයට ගන්නවා. ඉතින් ඔය ස්වභාවය අපි තුලත් තියෙනවා. ඉතින් ඕක දකින්න බෑ ආහාර වැඩි වුණොත්. ඇතන පොඩා ආහාරය අඩු කරලා බැලුවොත් ඕක නියමෙට අඳුර ගන්න පුළුවන්. බත් කටවල් ටිකක් බඩට ගියාට පස්සේ තමයි වටපිටාව ගැන මතක් වෙන්නේ. ගෙදර කට්ටිය ගැන මතක් වෙන්නේ. ආයෙගොල්ල කෑවද දන්නේ නැහැ කියලා මතක් වෙන්නේ. අර පොඩි කාලයක් ගියාට පස්සේ තමයි. මේ වෙනකන් අන්න අර මුරුගයා වැඩ. ඉතින් ඕක අපේ තුල තියෙන ස්වභාවයක්. ඊට පස්සේ මෛතුන ධර්මයේ වුණත් අන කොහොමද මම මුලා වෙන්නේ මේ වගේ අවස්ථාවක? මේ වගේ අවස්ථාවක මට උතුර දකුණ මාරු වෙන්නේ කොහොමද? මම ඉන්න තැන මගේ ගෙදරේ කට්ටිය මම මේ ගත කරන ජීවිතය අමතක වෙන්නේ කොහොමද? අමතක වෙලා ඒක ඉවරුණාට පස්සේ නැවත මතක් වෙන්නේ කොහොමද කියලා අන්න බලන්න පුළුවන්. ඉතින් ඔය ස්වභාවවල ඔය දුර්ලභම් අපි තුල තියෙන දේවල්. එහෙම නැත්නම් බියෙන්, ද්වේෂයෙන් තැතිගත් වෙලාවක අන්න කොහොමද කටයුතු කරන්නේ කියලා බලන්න පුළුවනි. ඒ වෙලාවට මට හොඳ නරක පේන්නේ නැහැ කියලා බලන්න පුළුවන්. ඉතින් ඔය හැඟීම් දැනීම් අපි තුල තියෙන දේවල්. එතකොට ඒවා දරාගෙන යම් කිසි කාලයක් තිස්සේ උත්සාහයක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. ආහාරයක් ගන්නකොට අන්න අර විදිහට ආහාර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ යම් කිසි බග පෙන්වීමක් අපිට කරලා තියෙනවා. මොකද මේ මුරුගියාව නැවත නැවත අපිට දකින්න පුළුවන් අවස්ථාවක් ඒක තුලින් ලැබෙනවා. විශේෂයෙන් ඔය අපිට විකාල භෝජනයක් වගේ සමාදන් වෙච්ච වෙලාවක අන්න ඔය කියන මුරුගියා හොඳට දැක ගන්න පුළුවන්. කොහොමද මේ කය ආහාර ඉල්ලලා අපේ හිත ආහාර ඉල්ලලා සිහින මවන්නේ? ඊට පස්සේ ආහාරයක් ලැබුණාම අර වෙනදා වගේ රස හොයන්නේ නැහැ. වෙනදා රසනේ හොයන්නේ. අද රස හොයන්නේ වෙනකොට කොහොමද මේක ඉක්මනට බඩට දාගන්නේ කියන එක අපිට අපි තුලින්ම අදකින්න පුළුවන්. ඊට පස්සේ ඔය මෛතුන ධර්මයට අහු වෙලා යන වෙලාවක ඒ සිහි විකල් වෙන වෙලාවක උනත් සිහිය පිහිටව ගන්න උත්සාහයක් ගන්න පුළුවන්. මේ වෙලාවට කොහොමද මම මේ විදිහේ අමුතුම අර සතෙක් වගේ ක්‍රියාවක යෙදිලා ඉන්නවා? ඒ ක්‍රියාව බොහොම ස්වභාවිකයි. මනුස්සෙන්ටත් ස්වභාවිකයි, සත්තුන්ටත් ස්වභාවිකයි. නමුත් අර මුර්ග ස්වභාවයකට මම යට වෙලා ඉන්නවා කියන එක තමන් තුලින් ටික ටික අත්දකින්න පුළුවන්. අත්දකින්න පුළුවන්. මේ අත්දකින්නකොට කොහොමද මේ ක්‍රියාවලියත් එක්ක මම කටයුතු කරන්නේ? ඊට පස්සේ නැවතත් කොහොමද අවසානේ සී කල්පනාව මතුවෙලා ඔන්න නැවතත් ඉතින් අර සාන්ත දාන්ත ස්වරූපිකින් කල් ගෙවන්නේ කියන දේවල් මේ ප්‍රතිපදාව තුලින් තමන් මේ විදියට ටික ටික මේ උත්සාහයක් දරනකොට අන්න අත්දකින්න පුළුවනි. ඊළඟ බ්‍රහ්මචරියක් වගේ එකක් සමාදන් වුණොත් දවසක අන්න එතකොට හරියටම හොයා ගන්න පුළුවන් කොහොමද අපි මේ පිළිබඳ උත්සාහයවල් මේ පිළිබඳ පරීක්ෂණ නැවත නැවත සිද්ධ කරන්නේ. මොනවා හරි දෙයක් මේ වගේ දේවල් පිළිබඳ අල්ලගෙන මේ හිත කොහොමද කතන්දර ගොතන්නේ? අර අතීතයේ කරපු කෙරුම් කොහොමද නැවත නැවත බතක් වෙන්නේ? සමහර විට රාගය දනවන්න අන්න මේ බොහොම සුළු දෙයයි අවශ්‍ය. ඒක මත පදනම් වෙලා අන්න ලොකු කතාවක් ගෙතිලා යනවා. අතීත සිදුවීම් ටික ඔක්කොම මතක් වෙලා යනවා. සමහර විට කාන්තා සෙරප්පුවක් වගේ දෙයක්. එහෙම නැත්නම් හෑන්ඩ් බෑග් එකක් වගේ මත පදනම් වෙලා අන්න ලොකු රාගයක් මතුවෙලා එනවා. ඉතින් අර ඔය විනය පුතේ තමයි මේ වගේ කතන්දර තියෙන්නේ. විනය පුතේ සඳහන් වෙනවා මොකද්ද? අන්න මේ භාවනා කරන්න කියලා, අසුබේ වඩන්න කියලා සොහොනට යනවා. මේ හාමුදුරුවෝ ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම ඉතින් එහෙම සොහොනට ගියාට මොකද, අසුබේ වඩන්න ගියාට මොකද, අන්න කාන්තා මලමිනියක් දැක්කට පස්සේ අන්න ඒකත් එක්ක මෛතුනේ හැසිරලා තමයි අන්තිමට අවසන් වෙන්නේ. නැත්නම් පැවිද්ද බෙල්ලෙන්ම ගහලා ගියා කියන තත්ත්වකින් තමයි කතන්දරේ අවසන් වෙන්නේ. ඉතින් අර මූර්ග ස්වභාව තමයි ඔය. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් අනේ ඉවසීමෙන් පොඩ්ඩක් මේ වගේ පරිසර වලින් දුරස් වෙලා අනේ විවේකයෙන් මේක දරාගෙන යාමක් අපි තුල තියෙනවා. මේ වැරදි පරිසරයකට ගියොත් බෙල්ල මුලින්ම ගහලා යන්න පුළුවන්. ඒක බැරි කමක් නැහැ. මොකද අර මුරුගයා විශ්ුණාට පස්සේ ඒ හොඳ නරක අපිට පේනන අඩුයි. මේ වෙනුවට අන අමුතු විදිහේ යටත් වීමකට අපි ලක් වෙනවා. අමුතු විදිහේ ඇඟීම් දැනීම් වලට අවනත වීමකට අපි ලක් වෙනවා. නමුත් ඉතින් ටික ටික උත්සාහ කරන කෙනෙක්ට මෙන්න මේ මුර්ග ස්වභාවය නැවත නැවත අත්දකින්න කෙනෙක්ට මේ විදිහේ පරීක්ෂණයක දැන් ආහාර පිළිබඳ පරීක්ෂණ විවිධ ආකාරයෙන් තියෙනවානේ. සමහර රස රස කෑම හොයා කකා යන පරීක්ෂණයකුත් තියෙනවානේ. ඉතින් ඒ වෙනුවට මේ විදිහේ විකාල භෝජනේ වගේ පරීක්ෂණයකුත් තියෙනවානේ. ඉතින් ඔය විදිහේ උත්සාහයක් දරන්න ඕනේ. සමහර විට කෙනෙක් මේ ආහාරය පිළිබඳ ලොකු අන්තවලට යනවා අපිට දකින්න පුළුවන්. විතේක මොකක්ද අන්න මේ සත්තු මරාගෙන කන ගන්නට ගමන් කරනවා. සත්තු ආහාරය සඳහා මරලා ෆ්‍රෙෂ් විට කොහොමද බඩු කියලා අන්න ආහාරයට ගන්නවා. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් අර වීගන් වෙලා මේ ආහාරයට ගැන මතයක් ඉදිරියෙන් තියාගෙන අන්න දේශපාලනයක් කරන ගාන්ටම යන්නත් පුළුවන්. ඉතින් ඔය දෙක අතර මැද යම් කිසි විදියක මෙන්න මේ ආහාරය මත පදනම් වෙලා තමයි අපේ කය රැඳිලා තියෙන්නේ. ඒ ආහාරය පිළිබඳ පරීක්ෂණයක් අපි තුල තියෙනවා. එතකොට මේ පරීක්ෂණේ කොයි විදියටද අපි මේ කරන ප්‍රතිපදාවත් එක්ක ගලපගන්නේ? ඉතින් ගොඩාක් වෙලාවට ඔය මහා අහල පුරුදු ප්‍රශ්න තමයි විශේෂයෙන් මේ වගේ ශ්‍රී ලංකාවේ ඔය තියෙන තත්ත්වෙත් එක්ක අන්න මොනවද මස්මාලු කන එක හොඳයිද කියලා ඔන්න වගේ ප්‍රශ්න තමයි ඉන්නේ. ඉතින් ඕවා පිළිබඳ තමයි වෙහෙස දරන්නේ. ඉතින් ඒ දරුවාම මොකද වෙන්නේ? අන්න ඉතින් ඊට වැඩිය මහා ඉහා ගියපු ප්‍රතිපදාවක aran තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ගොපල්ලට හම් වෙන්නේ ඉතින් දවසේ පඩිය විතරයි. නමුත් අර විදිහට ගව පාලකයා මේ සත්තුන්ගේ ඒ ප්‍රතිඵල ටික ඒ වටිනාකම් ටික ඔක්කොම ලබා ගන්නවා කියලා සඳහන් කරනවා. ඉතින් ගොබ්බල වෘත්ති ඒව තමයි තියෙන්නේ. බොහොම ප්‍රසිද්ධ ප්‍රශ්න. මස් මාළු කන එක හොඳයිද? ඔන්න එකක්. ඊට පස්සේ අහනවා අපි කියමු බැරිලා ඉතින් ඔය මරාගෙන කන්න නැතුව ලැබෙන දෙයක් කාලා ඉන්නේ ඒ කිව්වොත් මස් මාළු හරි කාලා කමන්නේ බඩ පිරුණාට පස්සේ සිහිය පුරුදු කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් කියනවා අන්න ඉල්ලුම සැපයුම විදියට මෙහෙම අපි කඩේකින් අරගෙන හරි කෑවොත් ඒක අර විදියට මරන්න කරන අනුග්‍රහයක් නේද කියලා ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් ඔය නිගණ්ඨයෝ තේ දවස්වල ඔය විදිහේ ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා බුද්ධ කාලෙත්. ඉතින් මන් දන්නේ මට නම් එහෙම හැඟීමක් කවදාවත් තියලා නැහැ. ඉතින් කනවා කියලා මරාගෙන කන්න ගිහිල්ලත් නැහැ. ඊළඟට නොකනවා කියලා පෙළපාලියන්න ගිහිල්ලත් නැහැ. මේ දෙක අතරමැද ගමනක නොදැනීම වගේ ඇවිල්ලා තියෙනවා. අපේ ගෙදර ඉස්සර ප්‍රතිපදාවක් තුන මොකද්ද? ආහාරක් මාසු යන්නේ කියලා එකක් තියුණා. ඉතින් කොහොම හරි මම පොඩි මං හිතන්නේ අවුරුදු 7ක් 8ක් වගේ ඇති කොහේ හරි ගිහිල්ලා අම්මගේ යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා ඒ ගෙදර මොනවා හරි මස් හට්ටියක් උයවෙන් දියා. ඊට පස්සේ ඇන්ටි මොකද කරේ? ආ මෙන්න පුතේ කන්න කියලා ඔන්න ඉතින් දුන්නා. දුන්නාම කාලත් ඉවරයි බලනකොට මොකද්ද කියලා දන්නේ. ඊට පස්සේ අම්මා කියනවා බලන්න මේක හරම් මස් කන්නේ අපි දැන් කාලත් ඉවරනේ බඩට ගිහිල්ලත් ඉවරනේ කියලා කියනවා. ඉතින් එහෙම අදහසක් තිබිලා නැහැ. ඊට පස්සේ ඔය රැකියාව කරන කාලේ යාළුව දෙන්නෙක් කියන එකෙක් කතෝලික අනිත් එක මේ තැමිල්. එතකොට කතෝලික එක්කෙනා මොකද කරන්නේ? ඔන්න හරක් මස් හොයාගෙන එනවා. ඊට පස්සේ බෙදනවා. එතකොට අර තැමිල් කෙල්ල අනිත් පැත්තේ ඉඳලා රවණ. මොකද හරකා කියන්නේ පූජනීය සතෙක් නේ ඒගොල්ලන්ට. ඉතින් ওই විදිහේ දෙයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ දැනට උනත් කවුරු හරි පාත්තරේට හරක් මස් හට්ටියක් බෙදන්න හැදුවොත් අත වහයිද නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම අන්තයකට යන අදහසක් මගේ නම් ඒ දවස්වල ඉඳලාම තියලා නැහැ. මොකක් හරි ලැබෙන දෙයක් කාලා බඩ පිරුණාට පස්සේ ආ එහෙනම් දැන් මේ ලැබිලා තියෙන වර්තමාන මොහොත අගය කරන්න පුළුවන්ද කියන හැඟීමක් දැනීමක් තමයි අපි නැවත නැවත මතු කරගත යුත්තේ. ඒත් බැරි නම් අන්න ප්‍රශ්නයක් තියෙනවා. බඩ පිරුණාට පස්සෙත් නැවතත් අර පිළිබඳ පෙළපාලි යන්න හරි එහෙම නැත්නම් අලුතෙන් සැලසුමක් ගහන්න හරි අලුතෙන් සත්තු මරණ විදිහ කල්පනා කරන්න හරි යනවනම් අන්න ඒක තමයි ඔය කියන අන්ත දෙක. ඒ අන්ත දෙකට නොඇටි යම් කිසි විදිහක මෙන්න මේ සිහිය වඩන ප්‍රතිපදාවක් තුලින් ටිකෙන් ටික මැදටේමක් අපි තුල අපි ලං කර ගන්න ඕනේ. ඉතින් මොකද්ද මේ මැදටේම කියලා ඇහුවොත් හරියට ඉරක් ඇඳලා මෙන්න මේක මැද කියලා පෙන්වන්න බෑ. ඒ වෙනුවට වාමට වැඩිය බර කෙනෙක්ට කියනවා දකුණට යන්න කියලා. දකුණට වැඩිය බර කෙනෙක්ට කියනවා වාමට යන්න කියලා. අන්න ඒ විදිහට සාපේක්ෂ මැදක් තමයි මේ කතා කරන්නේ. එහෙම නැතුව මෙන්න මේක තමයි මැද මේ ඉරේම යන්න කියන කවුරු හරි කිව්වොත් ඒක බොහොම බොරු කතාවක් වෙනවා. විහිළු කතාවක් වෙනවා. ඉතින් ඔය වගේ ප්‍රතිපදාවක් අපි හෙදිලා ඉන්නවා. ඒ ප්‍රතිපදාව තුළින් අපිට පුළුවන් ටික 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 මේ කියන කතාව අපිටත් ලං කරගන්න. දැන් අර පහුගිය දවසක වෙච්ච අමුතු විදිහේ පරීක්ෂණයක් පිළිබඳ කතාවක් මට දක්නට ලැබුණා. මොකද්ද මේ BBC ආටිකල් එකක් මේකේ තියෙන්නේ. මෙන්න මේ සතියේ නෙගටිව් පැත්ත, මේ මයින්ඩ්ෆුල්නස් වල තියෙන ඩවුන් සයිඩ්ස් ඒගොල්ලෝ පෙන්නනවා. මොකද්ද මේ සතියේ තියෙන නෙගටිව් පැති කියලා ලොකු රිසර්ච් එකක් කළා. ඉතින් රිසර්ච් එකක් කළා කියනවා මෙන්න මේ විදිහට හොඳ පැතිත් මේ සතිය තුල තියෙනවා. මොනවද මේ හොඳ පැති කියලා සඳහන් කරනවා. ඉතින් එතකොට තමුන්ගේ පිළිබඳ යම් කිසි අවධානයක් ඊට පස්සේ තමුන් පිළිබඳ පාලනයක් ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට යමකට අවධානය පිහිටවන එක දියුණු වෙනවා. ඊට පස්සේ මේ මතකය හොඳට වර්ධනය වෙනවා. ඊට පස්සේ මේ විදිහට කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ස්වභාවේ මේ විදිහට ඉමෝෂනල් මේ ඉන්ටෙලිජන්ස් වගේ දෙයක් කොහොමද තව කෙනෙක්ගේ හැඟීම් දැනීම් තේරුම් ගන්නෙ මේ විදිහට තමුන්ගේ හැඟීම් දැනීම් තේරුම් ගැනීම තුලින් ඒ වගේම තමුන්ගේ හැඟීම් දැනීම් වලට රියැක්ට් කරන වෙනුවට රෙස්පොන්ස් කරන ස්වභාවයක් අර විදිහට ප්‍රතික්‍රියා කරන වෙනුවට ප්‍රතිචාර දක්වන ස්වභාවයක් අපි තුල ලං කරගන්න පුළුවන් කියලා මේ විදිහට ඔන හොඳ පැති ටික පෙන්නනවා. මෙන්න මේ විදිහ හොඳ පැති තියෙනවා. මේ විදිහට කටයුතු කරන්න පුළුවන්. ඊළඟට කියනවා හැබැයි මේකේ නෙගටිව් පැත්තක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ පුද්ගලයා එක්තරා විදිහක තමුන් පිළිබඳ හිතෙන කෙනෙක් බවට තමුන්ගේ අර තියෙන මමත්වය වර්ධනය කරගන්න කෙනෙක් බවට මේකෙදි පත් වෙනවා කියලා ඔන්න ලොකු පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණේ තොරතුරු ගෙනහැර දක්වනවා. ඒතර මොකද්ද මේ පරීක්ෂණේ? ඔන්න යම් කිසි විදියක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් අල්ලගෙන තමයි මේක කරලා තියෙන්නේ. එතකොට සඳහන් කරනවා මේ සාමාන්‍ය මිනිස්සු ඉන්නවා තමුන් පිළිබඳ හිතන මතන විදිය ආකාර දෙකක් තියෙනවා. මොකද්ද? එක්ක එයා මේ වටපිටාව ගැන ගලපලා තමුන් ගැන හිතනවා. ඔයා කවුද කියලා ඇහුවොත් මම තාත්තා කෙනෙක් කියලා කියනවා. එහෙම නැත්නම් මම දුවෙක්, මම පුතෙක් කියලා කියනවා. අන්න වටපිටාවේ ඉන්න පිරිසට ගලපලා තමුන් ගැන හිතන පිරිස් ඉන්නවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා. ඔයා කවුද කියලා ඇහුවොත් කියනවා මම හොඳ ඥානවන්තෙක්. මම මේ විදිහේ වෘත්තියක් කරන කෙනෙක්. එහෙම නැත්නම් මම මේ විදිහේ විහිළුකාරයෙක් කියලා අන තමුන් පිළිබඳ අදහසකින් අර වටපිටාවට ගලපන්නේ නැතුව තමුන් ඉදිරියෙන් තියලා ප්‍රකාශ කරන කට්ටිය ඉන්නවා. ඔන්න විදිහට චරිත ස්වභාව දෙකක් ඉන්නවා කියලා මේගොල්ලෝ කියනවා. එහෙම කියලා කියනවා. ඉතින් දැන් මේ වගේ පිරිසක් අරගෙන මේ පිරිස මේ කොයි විදිහට හිතන මතන කෙනෙක්ද? අර විදිහට තමුන් ඉදිරියෙන් තියලා කතා කරන කෙනෙක්ද? එහෙම නැත්නම් වටපිටාවේ ඉන්න කට්ටියට ගලපලා කටයුතු කරන කෙනෙක්ද කියලා මේ පිරිස දෙකට කඩලා අනේ ඒගොල්ලන්ට යම්කිසි විදිහක මේ සිහිය පිළිබඳ පරීක්ෂණයක් දීලා තියෙනවා. එතකොට කට්ටියකට සිහිය පුරුදු කරන්න දීලා කට්ටියකට විවේකයෙන් ඔහේ නිකන් කල්ගත කරන්න දීලා. ඒ විදිහේ පරීක්ෂණයක් කළා කියනවා. අනේ එතකොට මේ සිහිය පුරුදු කරපු කට්ටියයි අන්න අර විදිහට විවේකයෙන් කල්ගත කරපු කට්ටියයි අතර වෙනස පෙන්නලා දෙනවා. එතකොට කියන අර විදිහට මුලින්ම වටපිටාව එක්ක ගලපලා හිතපු කට්ටිය මේ පරීක්ෂණයට කලින්ම ඒගොල්ලන්ගේ චරිත ස්වභාවයෙන්ම වටපිටාව එක්ක ගලපලා හිතපු කට්ටිය අන්න ඒ හිතන විදිහ තව තව වැඩි දියුණු කරගෙන තියෙනවා. ඊළඟට මේ විදිහට තමුන් ගැන ගලපලා තමුන් ගැන ඉදිරියෙන් තියාගෙන හිතපු කට්ටියත් ඒ තමුන් ගැන හිතන විදිහ තව වර්ධනය වෙලා තියෙනවා. කියන්නේ මොකද්ද මේ කියන්නේ? යම් යම් පුද්ගලයන්ගේ යම් කිසි මමත්වයක් හිතන මතන විදිහක් තියනවාද ඒක තව ටිකක් පෝෂණය වෙලා තියෙනවා මේ සිහිය වැඩිම තුලින් කියලා මේ විදිහට මේගොල්ලෝ සඳහනක් කරනවා. එතකොට මේගොල්ලන්ගේ පරීක්ෂණය මොකද්ද? අර විදිහට පොඩි අලුතෙන් පිරිසක් අල්ලගෙන මේ පිරිස දෙකට තුනට කඩලා අර විදිහට සිහිය පිහිටවන ප්‍රතිපදාවක් මේගොල්ලන්ට පිරිසකට දෙනවා. තව පිරිසකට නිකන් වෙන වැඩක් දෙනවා. ඒ වැඩ දෙක දීලා මේ පිරිසේ තියෙන වෙනස පරීක්ෂා කරනවා. එතකොට මේ විදිහට අනුන් ගැන හිතන කට්ටිය වැඩිපුරත් එක්ක අර කන්ට්‍රෝල් ගෲප් එකට සාපේක්ෂව 17%ක් වැඩිපුර තව තව අනුන් ගැන හිතන්න ඒ විදිහට කල් ගෙවන්න උත්සාහවත් වෙනවා. මේ විදිහට අනුන් ගැන හිතන ප්‍රොජෙක්ට් එකක් බාර දුන්නොත් ඒ අර 100 වඩපු පිරිස 17%ක් වැඩිපුර අනුන් ගැන හිතනවා අර කන්ට්‍රෝල් ගෲප් එකට වැඩිය. ඒ වගේම තමන් ඉදිරියෙන් තියාගෙන හිතපු කට්ටියත් 15%ක් අනුන් කට්ටිය ගැන හිතන එක තවත් අඩු කරලා තියෙනවා කියලා ඔන්න විදිහ අමුතු විදිහ පරීක්ෂණයක් කරලා තියෙනවා. එතකොට මේ කියන්නේ තමන්ගේ යම් කිසි චරිත ස්වභාවයක් තියෙනවද ඒක තව ටිකක් වර්ධනය වෙනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට මේ වගේ මේ පරීක්ෂණ කරාට මොකද මේ පරීක්ෂණවල තියෙන ප්‍රධානම අවුලක් තමයි මොකද්ද? මේ ප්‍රතිපදාව මේ පටන් ගන්න තැනනේ ඔය ඔක්කොම හරියට නිකන් සත්‍ය කියන අයිස්කන්ධ අපි හිතමු මොහොතේ ගිලිලා තියෙන අයිස්කන්ධක අර උඩට පේන ටික ගැන විතරයි මේගොල්ලෝ කතා කරන්නේ. මේ කොහෙද යන ටිකක් කල්ටික් අල්ලගෙන සිහිය පුරුදු කරන්න ගිලිලා තියෙනවා. එතකොට සිහිය පුරුදු කළා ඇත්තටම අර විදිහේ තියෙන චරිත ස්වභාවය වර්ධනය වීමක් ඒක තුලින් එන්න පුළුවන්. නමුත් ඒ ආරම්භයනේ ඒ මොහොතෙන් උඩට පේන ටිකනේ. නමුත් 90%ක් තව මොහොතයට තියෙන අයිස්කන්ධක ඒ ටික ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ওই පරීක්ෂණ කරන කට්ටියවත් ඒ ටික පිළිබඳ අත්දැකීමක් නැහැ. මොකද ඒගොල්ලෝ ඒ සඳහා එච්චර පැය ගාණක් වැය කළා නැති හින්දා. ඒ වෙනුවට ඒගොල්ලෝ මේක පොඩ්ඩක් අඳුරගෙන අන්න ඒකේ තින් කතන්දර ගොතන්න යොමු වෙනවා. ඒ පිළිබඳ හරි වැරදි හොයන්නේ යොමු වෙනවා. නමුත් කාලයක් තිස්සේ මේ ප්‍රතිපදාව වඩනකොට ඇත්තටම මේක මමත්වේ නැසන ප්‍රතිපදාවක්. නමුත් මුලින් මමත්වයක් වර්ධනය වෙනවා වගේ වෙන්න පුළුවනි. අර වටපිටාව ගැන හිතන එක අඩු වෙනවා වගේ වෙන්න පුළුවනි. මොකද බුදුරජාණන් වහන්සේ උනත් ඒ ආනාපාන සති සූත්‍රය කියන්න කලින් කියනවා හා මේ තනි වෙන්න මේ පිරිසෙන් පොඩ්ඩක් ඈත් වෙන්න අර විදිහේ පාලුගේකට ගහක් මුලට යන්න කියලා තමයි පටන් ගන්න. එහෙම කියන වටපිටාවට අවධානය යොමු කරන වෙනකොට තමුන් ගැන අවධානයක් යොමු කරන්න. මේ සිහිය පොඩ්ඩක් පීටෝ ගන්න හුස්ම දිහා බලන්න කියලා කියනවා. ඉතින් එහෙම කිව්ව ගමන් අන්න අර මමත්වයක් අර තියෙන චරිත ස්වභාවය වර්ධනය වීමක් වෙන්න පුළුවනි. නමුත් එතනින් එහාට ප්‍රතිපදාවක් තියෙනවනේ. ඒක ගැන කතා කිරීමක්, ඒක ගැන පරීක්ෂණයක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඒක ගැන පරීක්ෂණ කරන්න ඉතින් මේක කරන්න එපැයි. පැය බර ගානක් මේකේ යෙදෙන්න ඕනි. ඒ යෙදීම කරන්න ඒ විදිහේ කැපවීමක් කරන්න උත්සාහයක් නැතුව අර විදිහේ වතුරෙන් උඩට පේන ටික ගැන ඉතින් සඳහනක් කරනවා. ඉතින් ඒ විදිහේ වෙනසක් ඇත්තටම වෙන්නත් පුළුවන්. අර විදිහේ තියෙන චරිත ස්වභාවේ වර්ධනය වීමක් වෙන්න පුළුවනි මේක පටන් ගන්නකොට. නමුත් ටික 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 මේකට යෙදෙන්න යෙදෙන්න අන්න අර කියන මමත්ව වෙනුවට ඒක දියවිලා යාමක්ම මේක තුලින් මතුවලා එනවා. ඒ මතුවීමට අපි කාලය දෙනවද, ඒ මතුවීමට අපි අවනත වෙනවාද කියන දේ තමයි මෙතන තියෙන්නේ. නමුත් හරියට නිවැරදිව මේක පුහුණු කරනවා නම් අනිවාර්යයෙන් මේ බුද්ධ ආගම දරාගෙන මම බෞද්ධ කියලා පුහුණු කරත්, එහෙම නැත්නම් නොදන්න කෙනෙක් පුහුණු කරත්, ඒ තැනැත්තා යන්නේ එකම පාරේ. එකම දේ මේක නිවැරදිව පුහුණු කරන අදහස මේ තැනැත්තා තුළ තියෙනවද? මේ සිහිය පුරුදු කරන්න නිවැරදි මූලික උපදේශ මාලාවක් ලැබිලා තියෙනවද? ඒ ලැබිලා තියෙනවා නම් බෞද්ධයෙක් වුණත් නොදන්නා අන් ආගමක පුද්ගලයෙක් වුණත් යන්නේ එකම පාරේ. අපි දෙතන විට එක මේ නොදන්න කෙනෙක් බොහොම වේගෙන් ගමන් කරනවා කියලා. මොකද අර තමුන්ගේ මේ දැනුමක් නැහැනේ මේකට හරස් වෙන්න. ආ මේ මේක තමයි මේ අර සූත්‍රේ මෙන්න තියෙන අර භාවනාව මෙන්න තියෙන ඉතිපිසෝ භගවා ওই විදිහේ ප්‍රශ්නයක් ඒ නොදන්න කෙනෙක්ට මතුවෙන්නේ නැහැ. එතකොට එයා අමුතුම විදිහක වේගවත් ගමනක සමහර විට මේ ප්‍රතිපදාවේ යෙදෙනවා වෙන්න පුළුවන්. ඒ වේගවත් ගමන කොයි දිශාවටද යන්නේ කියලා බැලුවොත් අන්න කියනවා අර විදිහට බොහොම මේ තමුන් ගැන හිතන මමත්වයක් වෙනුවට ඒ මමත්වය දිය වෙන දිහාවකට, ඊළඟට හද පත්ලෙන්ම නැගිච්ච කරුණාවක් මෛත්‍රියක් දිහාවට තමයි මේ ගමන ගමන් කරන්නේ කියන දැකීම අපි තුල තියෙනවා. ඉතින් ඒක සඳහා පැය ගාණක් වැය කරන්න ඕනේ. ඉතින් ඔහොම ලොකු පරීක්ෂණයක් කරලා කියනවා ඉතින් මේ සිහිය විතරක් හරියන්නේ නැහැ, ඒ වෙනුවට ඒ සමග ගැට ගහපු මෛත්‍රියක් කරුණාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ මිනිස්සු කලින්ටත් වැඩිය අර විදිහට තමුන් ගැන හිතන, කලින්ටත් වැඩිය අර විදිහේ මමත්වයක් වර්ධනය වෙච්ච පිරිසක් බවට පත් වෙනවා කියලා යම්කිසි සඳහනක් කරනවා. ඉතින් ඔක පිළිබඳ අන්න වෙන තැනක අමුතු ප්‍රකාශයක් තිබුණා. මොකද්ද කියනවා? මෙන්න මේ විදිහට ඔබට ඔබගේ හැඟීම් දැනීම් තේරෙනවා නම්, එතකොට අපි හිතමු දැන් සිහිය පුරුදු කරනකොට ටික දවසක් යනකොට තමුන්ගේ ඉමෝෂන්ස් පිළිබඳ හැඟීමක් මතුවලා එනවා. ඒ පිළිබඳ අවධානයක්, ඒවා දැන අඳුන ගැනීමක් මතුවලා එනවා. එතකොට අපි හිතමු අපිට තේරෙනවා මට දුක දැනෙනවා, මේ වගේ දෙයක් කිව්වහම මගේ හිත රිදෙනවා, මෙන්න මේ තරහාවාම මාව මේ විදිහට ඇවිස්සෙනවා කියලා තමුන් පිළිබඳ දැන අඳුන ගන්න කෙනෙක් අන්න තේරුම් ගන්නවා මං වගේම තමයි අනිත් කට්ටියත්, මට මේ විදියට ආවේග මතුවෙනා වගේම තමයි අනිත් කට්ටියටත් ආවේග මතුවෙන්නේ කියලා අමුතු විදියක ගැඹුරු හැදෑරීමක් තමුන් තුලින් වෙනවා බාහිර පරිසරය ගැන. තමුන්ගේ චරිත ස්වභාවය, තමුන්ගේ හිතේ ස්වභාවය අත්දැකීම තුලින් අපි ණය ක්‍රමයකට වගේ තේරුම් ගන්නවා මොකද්ද අනිත් කට්ටියත් මේ විදියට පීඩාවට පත් වෙන්න පුළුවන්. ඒක නිසා මොකද මේ තැනත්තා ආයේ වගේ දේවල් වලින් වැලකීමක් සිද්ධ කරනවා. වැලකෙන්නේ අර විදියට අමුතු බොරු මෛත්‍රියක් කරුණාවක් ඉදිරියෙන් තියාගෙන නෙමෙයි, ඒ වෙනුවට අර හදපත්ලෙන්ම නැගිච්ච හැඟීමකින් තමයි ඒ වැලකීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වැලකීම පිළිබඳ මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඔබට ඔබගේ අත පිච්චුනහම වේදනාවක් දැනෙනවා. ඔබ දන්නවා මේ වේදනාවේ තරම. එතකොට ඔබ කවදාවත් ආයෙහෙනම් මේ අතක් මේ විදියට උණු තෙල් බාල්දියක දාන්නේ නැහැ. උණු තෙලේ ඔබන්නේ නැහැ. මොකද ඒ විදියට පිච්චුනහම වේදනාව ඔබ දන්න නිසා. එතකොට ඔබ මේ අතට මේ මෛත්‍රියක් කරුණාවක් පතුරවනව නෙමෙයි. ඒ වෙනුවට ඔබට වේදනාව තේරෙනවා. මේ වගේ දෙයක් කරාම දැනෙන වේදනාව තේරෙනවා. ඒක නිසා ඔබ කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමුන්ගේ හැඟීම් දැනීම් පිළිබඳ අවධානයක් තියෙන කෙනෙක්, තමුන්ගේ හැඟීම් දැනීම් තේරුම් ගන්න කෙනෙක් අන්න අනුන්ගේ හැඟීම් දැනීම් අවස්සන් නැතුව ඉන්නත් හැම වෙලේම උත්සාහයක් දරනවා. අනිත් අර විදිහට වේදනාව දැනෙන නිසා, එහෙම නැතුව අලුතෙන් අමුතුෙන් කරුණාවක් මෛත්‍රියක් පතුරවන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අන්න අතේ අත පිච්චි පිලිස්සෙනකොට වේදනාව දැනෙනවා නම් ඒ අතේ තෙල් බාල්දියක බන්නේ නැහැ වගේ අර තමුන්ගේ හිත තුළ දැනෙන අත්දැකීම් ටික නිසාම අනිත් පුද්ගලයෝ ඒ විදිහේ දේවල් වලට හසු කරවන්න, ඒ විදිහේ දේවල් වලින් අවුස්වන්න මේ තැනත්තා යන්නේ නැහැ. අනේ විදිහ අදහසක් ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඕක තමයි නියම මෛත්‍රී කරුණාව වෙන්නේ. එහෙම නැතුව දැන් උදව් කරන්නද, දැන් උදව් කරන්නද, දැන් උදව් කරන්නද, දැන් මෛත්‍රී කරන්නද කියලා බල බල ඉන්න කට්ටිය ගොඩක් දුරට ඕකේම කණපිට පෙරලිලාහම අනිත් පැත්තෙන් ඒ පමණටම ද්වේෂ කරනවා. ඒ පමණටම යම් කිසි විදිහක කටයුතුකම් කරනවා. නමුත් මේ හදපත්ලෙන් නැගෙන මෛත්‍රියක් ගැන තමයි මේ කියන්නේ. අර විදියට ස්වභාවිකව නැගෙන මෛත්‍රියක් ගැන තමයි මේ කියන්නේ. ස්වභාවිකව නැගෙන කරුණාවක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අර විදියට ලාඕට්සු කියනා වගේ මොකද්ද? මෙන්න මේ නියම කරුණා මෛත්‍රිය තමයි අන්න අර විදියට හිතලා මෛත්‍රී කරුණා කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඒ තැනත්තාගේ හදවතෙන් නැගිච්ච මෛත්‍රියක් කරුණාවක් තියෙනවා. අර විදියට හිතලා මෛත්‍රී කරුණා කරන කට්ටිය නියම මෛත්‍රී කරුණාව අඳුනගත්ත පිරිස් නෙමෙයි. කිය සඳහන් කරනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට අපි හිතමු කාදරයකට පත් වෙලා ඉන්නවා. කෙනෙක්ට උදව්වක් කරන්න ආයි හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. මොකද මේ තැනැත්තා ඉන්න ස්වභාවේ මේ තැනැත්තා කාදරයකට වැටිලා කියලා හොඳටම තේරෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මොකද කරන්නේ? ආයිදිරිපත් වෙලා අන්න ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා. බඩගිනින්නේ මිනිහ දැක්කහම මේ මනුස්සයාට ආහාර ටිකක් දෙන්න ඕනි කියලා ආයි හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ නේ ඔකේ. ඒ අවස්ථාව උදා වුණා. එයා කටයුත්ත සිද්ධ කරා. අනේ එතකොට කරන මෛත්‍රියට වැඩිය කෙරෙන මෛත්‍රියක්, දෙන දාණයට වැඩිය දෙවෙන දානයක් පිළිබඳ තමයි මේ කතා කරන්නේ. අර විදියට ප්ලෑන් කළා දාන දෙන වෙනුවට අවස්ථාව ආවා දුන්නා. එතනින් ඉවරයි. ආපහු ඔයාට මං උදව් කරා, මටත් දවසක උදව් කරන්න ඕනි කියලා හැඟීමක්, මම මේ දුන්න දිව්‍ය ලෝකයයි කියලා හැඟීමක් එහෙම දෙයක් නැහැ. බඩගින්න ඉන්න මිනිස්සෙක් දැක්කා, ආහාරයක් පූජා කරා, එතනින් ඒක ඉවරයි. නේදී වෙනසක් තමයි අපිට මේ තුලින් ලං කරගන්න පුළුවන්. ඉතින් ඔයගේ පරීක්ෂණයක් පිළිබඳව තව එකක් සඳහන් වෙනවා. මොකද්ද? අන්න මේ වටපිටාවේ ඉන්න කෙනෙක්ට මේ මිනිස්සු කොයි විදියට උදව් කරයිද කියලා කරපු පොඩි පරීක්ෂණයක්. ඒතර මේකේ අදහස තමයි මොකද්ද? මෙන්න මේ ගෑනු ළමෙක් වගේ කෙනෙක් මුහුදායින ඉඳගෙන අන්න දිවි නහ ගන්න වගේ මුහුදට පයින්න වගේ ස්වභාවයකින් කල් ගෙවනවා. ඉතින් වටපිටාවේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රතිචාරය මේකට කොහොමද කියන පරීක්ෂණේ තමයි තියෙන්නේ. ඒතර මේ කාන්තාව හඬමින් මුහුද දිහා බලාගෙන ඉන්නවා. එතකොට මේ වටපිටාවේ ඉන්න කට්ටියටත් පේනවා මේ 아무තු හැසිරීම. ඉතින් මෙහෙම පියුණාම අන්න මේ වටපිටාවේ ඉන්න පිරිස් හිමීට ලං වෙලා මෙන්න මේ තැනැත්තියට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? මේ තැනැත්තියක ගනුදෙනු කරන්නේ කොහොමද කියන 아무තු විදිහේ පරීක්ෂණයක්. එතකොට 아무තු අර හදපත්ලෙන් නැගෙන අවස්ථාවක් නිසා අර හිතලා මතලා කල්පනා කරලා කරන්න අවස්ථාවක් නැති නිසාමද කොහෙද 아무තු වටිනා කරුණු ටිකක් ඒ තුලින් මතුවලා එනවා. ඉතින් ඒ සමහරු ඇවිල්ලා ළඟට ඇවිල්ලා ආ ඉතින් කොහොමද අද දවස වගේ විදිහට කතාව පටන් ගන්නවා. තව දැනෙත් එක ඇවිල්ලා අහනවා ඔබ මූදර පයින්න ද යන්නේ කියලා කෙලින්ම අන්න තියෙන ප්‍රශ්නෙම ඉදිරිපත් කරනවා. ඉතින් මේ රඟපෑම කරන මේ තරුණිය ඉතින් මොකද කියන්නේ කියනවා මට ජීවිතේ පා වෙලා තියෙන්නේ මේ මුහුද අද ගොඩක් හීතලද දන්නේ කිකි ඕහෝ මේවා කිකි ඉන්නවා. ඉතින් එතකොට මේ අර වටපිටාවේ ඉන්න පිරිස් අන්න නොදැනීම ඉබේම කොහොමද තමොන්ගේ හිත තුලින් මේ කරන්න යන දේ වළක්වන්න මේ නුසුදුසු දෙයක් කරන්න යන්නේ කියන එක ඉදිරිපත් කරන්න කොහොමද අදහස් උදහස් දක්වන්නේ. එතකොට මේ අදහස් උදහස් පොතකින් උකහාගත්ත දේවල් නෙමෙයිනේ. ඒ වෙනුවට ඒගොල්ලන්ගේ හදවතෙන් නැగిලා එන හැඟීම් තමයි මේ කියන්නේ. එතකොට මේ හැඟීම් හරිම විචිත්‍රයි. හරිම වටිනා කරුණු තමයි එතුළ ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒක කාන්තාවක් කියන මොකද්ද? මගේ මේ ස්වාමි පුරුෂයා ඉන්නව නේද? අර පේනව නේද? එයාට කැන්සර් ಜಾති පහක් ඇදිලා තියෙනවා. එතකොට මේ විදිහට අපි බොහොම අමාරු ගමනක ගමන් කරමින් ඉන්නේ. නමුත් එයාත් මමත් එකතු වෙලා කොහොම හරි මේ සටන කරගෙන යනවා. අපි කවදාවත් දිවිනහ ගන්න කල්පනාවක් අපි තුල ඇවිල්ලා නැහැ. මේ විදිහට මේ ජීවිතෙන් පලා යන්න අදහසක් අපි තුල ඇවිල්ලා නැහැ කියලා සඳහන් කරනවා. තව කෙනෙක් කියනවා මොකද්ද? මේ මම මේ ඇවිල්ලා මේ මුහුදු වෙරළට වෙලා කල්ගත කරන්නේ මේ වෙහෙස නිවා ගන්න. මම දවසක් පුරාවට මහන්සියලා වැඩ කරලා තමයි මේ මුහුදු වෙරළට ඇවිල්ලා තියෙන්නේ. මගේ අදහසක් නෑ මේ මුහුදට පයින් අදහසක්. ඒ වෙනුවට මම මේ වෙහෙසක් තියෙනවා මා තුළ, ඒක නිවා ගන්න තමයි මම මේ උත්සාහයක් දරන්නේ කියලා අන තමම පිළිබඳ සඳහනක් කරනවා. ඊට පස්සේ කියනවා මොකද්ද මේ දිවිනහ ගැනීම කියන දේ තියෙනව නේද? ඒක තමයි ප්‍රශ්නෙකින් බලා යන්න තියෙන බියගලුම ක්‍රමේ තමයි ඕක. බියගලුම ක්‍රමේ තමයි ඕක. මොකද්ද? ආ හිතනවා මේකෙන් මම මේ විදිහ දෙයක් කරගත්තොත් මගේ ප්‍රශ්නේ ඉවර වෙනවා කියලා මෙතනත්ත කියනවා. අන්න බියගලුම ක්‍රමේ තමයි ඕක. ඒ විදිහ දෙයකට යොමු වෙන්නේ ශක්තිය නැතිම පිරිස් තමයි. නමුත් ශක්තිය තියෙන කෙනෙක් මොකද කරන්නේ? අන්න හැම වෙලේම මේ ප්‍රශ්න කියන ඒවා එහෙම ෂණිකව විසඳෙන්නේ නැහැ. දැන් අපි මේ කතා කරන ධර්මයට අනුව නම් යම්කිසි ඒ මානසිකත්වයක් තියනවා දේ මොහොතේදී ඒකම තමයි මෙරිලා ගිහිල්ලා ඉපදුනත් ලැබෙන්නේ. එතකොට ඒ විදිහේ වෙනසක් කරනවා නම් ඒ වෙනස කියන එක කාලෙත් එක්ක ටිකෙන් ටික වෙන දෙයක් මිසක් අර විදිහට දේව කරුණාවකින් මෙරිලා ගියාට පස්සේ වෙන තැනක හොඳ උත්පත්තියක් ලබයි කියලා කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ විදිහ හැඟීමක් ලැබෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. ඉතින් ඔන්න ඔය විදිහේ එක එක්කෙනා ඇවිල්ලා එක එක අදහස් කියනවා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා මමත් ඔය වගේ දෙයක් කරගන්න ගියා. මම පොඩි කාලේ, මම තරුණ කාලේ. එතකොට මට මේ විදිහට කෙනෙක් ඇවිල්ලා උදව් උපකාර කරා. එයා මට මේ විදිහේ කතාවක් කිව්වා. මොකද්ද කියපු කතාව? ඔබ ඔය වගේ දෙයක් කරනවා නම් ඔබට ඔය වගේ දෙයක් කරගන්න අද දවස ලස්සන වැඩි. අද දවස බොහොම සුන්දර වැඩි ඔය වගේ දෙයකට. ඊළඟට අද උදේ ගත්ත ආහාර වේල රස වැඩි ඔය වගේ දෙයක් කරගන්න. මේ මොහොත සොඳුරු වැඩි ඔය වගේ දෙයක් කරගන්න කියලා ඔන්න විදිහට කතාවක් මට කිව්වා. ඒක ඇහුවට පස්සේ මම මේ කරන්න ගියපු දේ නතර කරගත්තා කියලා අන්න තමුන්ගේ අත්දැකීමක් ප්‍රකාශ කරනවා. ඔන්න විදිහට අමුතු වටිනා බොහොම විචිත්‍රවත් කරුණු ටිකක් මතුවලා එනවා. අර විදිහේ උත්සාහයකින් අර වගේ දෙයක් මේ කෙනෙක්ව වළක්වන වෙනුවට ඒ හදිසි අවස්ථාවක් මතුවලා ආවා. ඒ අවස්ථාවේදී අවශ්‍ය දේ කරා කරනකොට අන්න හදවතක් කතා කරනවා. ඒ හදවත කතා කරනකොට අන්න ඒ තුලින් නියම වටිනා කරුණු ටිකක් මතුවලා එනවා. කියන්නේ විදිහේ ගමනක් ගැන තමයි මේ කියන්නේ. ඒ විදිහේ ජීවිත පරිවර්තනයක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් එහෙම කාලයක් ගෙවාගෙන යනකොට එහෙම ටිකෙන් ටික උත්සාහයක් දරනකොට ඇත්තටම අපිට පුළුවන් වෙයි මෙන්න මේ කියනා වගේ වෙනසක් අපි තුල ඇති කරගන්න. මේ හිත තුලින් මේ විදිහේ වෙනසක් අපේ චරිත ස්වභාවයේ මේ විදිහේ පරිවර්තනයක් අපිට ඇති කරගන්න පුළුවන්. අර විදිහට මේ ධර්මයක් ප්‍රකාශ කරලා තියෙනවා බුදු කෙනෙක්. මෙන්න මේ විදිහට කල්න ඔයාවාම ප්‍රතිඵල දෙන ධර්මයක්. මේ විදිහට මනාකොට දේශන ධර්මයක්. මේ විදිහට නිවැරදි ධර්මයක් දේශනා කරලා තියෙනවා. අනේ ධර්මය අපි තුලින් ටික ටික ක්‍රියාත්මක වෙනකොට ඒ විදිහට කාලෙ ගෙවෙනකොට අන්න මේ විදිහේ වෙනසක් මේ විදිහේ ජීවිත පරිවර්තනයක් අපි තුල ලං කරගන්න පුළුවන්. ඉතින් ඕක බොහොම දුර දෙයක් නෙමෙයි. ඒ වෙනුවට බොහොම ළඟ තියෙන දෙයක්. අපි මේ තියෙන වටපිටාව පිළිගන්න සූදානම්. දැන් සාමාන්‍යයෙන් ඔය කී ගොඩක් කෙනෙක් එක වැඩ කරනකොට තේරෙන දෙයක් තමයි මේ හැම කෙනාම බොහොම ඇත්තරම හොඳ මිනිස්සු. නමුත් අර විදිහේ මොකක් හරි වැරදි අදහසක් හිත තුලින් මතුවලා අහම අන්නේ හොඳ තනත්තම මුරුගේක් බවට පත් වෙනවා. ඉතින් ඕකමද කොහෙද බුදුරජාණන් වහන්සේ කියන මේ හිත කියන එක කොහොමත් ප්‍රභාෂවරයි. නමුත් මොකද වෙන්නේ අන්න අර ආගන්තුක උපක්ලේශ නිසා මේකේ තියෙන මේ ආලෝකමත් ස්වභාවේ දුරු වෙලා යනවා. මේ ආලෝකමත් ස්වභාවේ නැති වෙලා යනවා කියලා ප්‍රකාශ කරනවා. අන්න ඒ වගේ දෙයක් මේ පුද්ගලයක ගනුදෙනු කරනකොටත් දකින්න පුළුවන්. මොකද හැම කෙනෙක්ම අර නිකන් හදවත කතා කරනකොට බොහොම සොඳුරුයි. බොහොම වටිනාකමක් තියෙනවා. කාලය ගත කරන්න වැඩි වැඩියෙන් හිතෙනවා. ඒ විදිහට හදවත කතා කරන අවස්ථාවක. නමුත් මේ තැනත්තට මොකක් හරි ව්‍යාපාරික අදහසක් හරි වෙන මොකක් හරි කෙලෙසයක් හරි වෙන මොකක් හරි ගොංකමක් හරි ඔළුවට නැගිලා ආවට පස්සේ මොකද වෙන්නේ? අර හදවත වෙනුවට ඔන්න ඉතින් වෙන දෙයක් ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වුණාම අර විදිහට ඇත්තටම ප්‍රභාෂවර මේ මිනිස්සයා අන්න මේ බොහොම අප්‍රිය දානවන පුද්ගලයෙක් බවට පත් වෙනවා. වටපිටාවේ ඉන්නවත් සුදුසු නැති තත්වයකට පත් වෙනවා. අන්න අර කෙලෙසෙ තුලින් අර විදිහට අර ආගන්තුක උපක්ලේශ තුලින් ඒක හරිය හොඳට අත්දකින්න පුළුවන්. විවේකීව කතා කර කර ඉන්නකොට අර හදවත කතා කරනකොට බොහොම වටිනකමක් තියෙනවා ඒ තැනත්තාගේ. නමුත් ඔන්න මොකක් හරි ඇඳගත්තට පස්සේ ඔන්න අමුතුම ගමනක යෙදෙනවා. ඉතින් එක එක්කෙනාට ඔය මොටිවේෂන්ස් වෙනස්. සමහරුන්ට ඔය ද්වේෂයේ පැත්ත, තව කෙනෙක්ට අන්න මුදල්ලය එකතු කිරීම පැත්ත, තව කෙනෙක්ට මානය පැත්තෙන්, තව කෙනෙක්ට රාගය පැත්තෙන් ඔන්න ඔය විදිහට මොකක් හරි උපක්ලේශයක් අර විදිහට මතුවලා අහම අන්න ඒ තැනත්තාගේ අර තියෙන මනුස්සකම වෙනුවට මුරුගකමක් මතුවලා එනවා. නමුත් මේ දෙකම ළඟ ළඟ තියෙන්නේ. නැවතත් අර මුර්ගකම පොඩ්ඩක් ඉවත් වෙලා ගියාම, එහෙම නැත්නම් බඩ පොඩ්ඩක් පිරුණාම, එහෙම නැත්නම් අර විදියට මෛතුන ධර්මයේ ඉවරුණාට පස්සේ නැවතත් අර මනුස්සකම මතුවෙලා එනවා. නොයේදී බොහොම ළඟ තියෙන දෙයක් වෙන තමයි මේ කියන්නේ. අපි ළඟම තියෙන දෙයක්. නමුත් අර විදියට ආගන්තුක උපක්ලේශ නිසා අපිට මේක පේන්නේ නැහැ. තෙන්නේ විදිහේ හදවතක් හඳුනා ගැනීමක් පිළිබඳ පරීක්ෂණයක් තමයි අපි මේ කරන්නේ. ඉතින් අර බ්‍රාහ්මණ පිරිසත් ඒ විදිහේ පරීක්ෂණයකට තමයි අර විදියට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ වරය අරගෙන මේ විදියට සිවුරක් පොරවගෙන නික්මිලා යන්නේ. ඒ නික්මීම පිළිබඳ කතාව තව තව ඉදිරියට ගෙතෙනවා. අර විදියට 300ක් පිරිසක් මේ විදියට ප්‍රතිපදාවක් වඩන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිද්දක් උපසම්පදාවක් ලබාගෙන නික්මිලා යනවා. ඒ නික්මිලා ගිහිල්ලා කොයි විදියටද කටයුතු වෙන්නේ කියලා අපි තව ඉදිරියට බලමු. ඉතින් අදත් මේ කරපු ධර්ම දේශනාව අර විදියට මේ හදවත අඳුන ගැනීමක් සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු. එහෙම නමුත් අපි අද වන්දනාසන් කරමු නේද? එහෙනම් කාට හරි එම ධර්ම දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාවට උත්සන්න පුළුවන්. එහෙම නැත්නම් මුත්‍ය අවසන් කිරීමට කාලයයි. හොඳයි. එහෙනම් අවසන් වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයියන් දා තබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං අයරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පති මේවචතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතෝ.
ඊලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහ.
සුපත්තේ සුපත්තේ.